ナモタッサバガヴェトアラハトサマサンブッダッサナモタッサバガヴェトアラハトサマサンブッダッサナモタッサバガヴェトアラハトサマサンブッダッサヤンキンチドゥッカンサンボティサバンアハラパチェヤアハラナンニロデナナティドゥッカササンバヴォエタマディナワンニャトワドゥッカンアハラパチェヤサバハランパリニャヤサバハハラマニシトアロギャンサムダニャヤアサバナンパリッカヤサンカヤセビダマットサンカンノペティベダグーティメアワスタワタサンバンダヴェライナピナトニアダッアピメサティエカタワラクサンバンダヴェネピリサクヴィディヘタタマイカトゥエラインネイティングメギサティエサンバンダヴェチピリサカルパナカナエティギサティエウドゥルタカラガタガタバティマタマイアダッキエウネキエネカඉතින් ගිය සතියේ කතාවම තමයි මට හිතුණා එක පැත්තකින් තව පොඩ්ඩක් අපි මේ ආහාර ගැන නොයෙකුත් විදිහට විවිධ කතන්දර කියමින් යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න උත්සාහ කරා. මේ ලෝකේ ආහාර පිළිබඳ මතය සහ මේ ධර්මයේ ආහාර පිළිබඳ මතය අතර වෙනස කොයි වගේද කියලා යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න උත්සාහ කරා. ඉතින් මට හිතුණා තව ටිකක් පැය භාගෙන් මේක ගොඩක් අමාරුයි අපහසුයි නිසා තව ටිකක් තව දවසක් අරගෙන මෙන්න මේ ආහාර කතාවම තව පොඩ්ඩක් කතා කරන්න තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න උත්සාහයක් ගන්න. ඉතින් ඒ සඳහා තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් එක පැත්තකින් තව ටිකක් පැහැදිලි කරගන්න. අනිත් පැත්තෙන් මේ ගාථාවම කියන්න නිකන් මට පොඩි නැවත නැවත කියන්න පොඩි ආසාවකුත් තියෙනවා ඒකත් සම්පූර්ණ කරගන්නත් එක්ක. ඔන්න නැවතත් ඒ ගාථාවෙන්ම තමයි පටන් ගත්තේ. ඉතින් එදා අපි යම්කිසි විදියක ගමනක් ගිහිල්ලා යම්කිසි දුරක් ගිහිල්ලා නොයෙකුත් කතන්දර ටිකක් කියලා අන්තිමට ඇවිල්ලා වැටුනේ කොහෙටද අන්න අර බුදුරජාණන් වහන්සේගේ යම්කිසි දේශනාවක් පිළිබඳ අදහසක්. මොකද එතන ද්වේතානුපස්සනා සූත්‍රය කියන මහාමුතුම විදිහේ සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා. ඉතින් ඒ අවස්ථාව මොකද්ද කියලා පොඩ්ඩක් මතක් කරගත්තොත් අර අපිට අහල පුරුදු විදිහට සුපුරුදු විදිහට සැවැත්නුවර ජේතවනාරාමේ වැඩවෙසෙන අවස්ථාවක් නෙමෙයි. ඒ වෙනුවට අන්නර විසාකාව විසින් හදපු මිගාර මාතු පාසාදේ බුදුරජාණන් වහන්සේ වැඩවෙසෙන අවස්ථාවක. ඉතින් ඒ අවස්ථාවේ සඳහන් වෙන්නේ පුන් පොහොය දවසක මේ හඳ පිරිලා තියෙන දවසක පොහොය දවසක බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු සංඝයා වහන්සේලාත් එක්ක වැඩ ඉන්නවා. එළියේ හෙස් වැඩ ඉන්නවා. ඒ කියන්නේ මේ එළි මහානේ රාත්‍රියේ භික්ෂු සංඝයා වහන්සේලා පිරිසක් එක්ක බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ පසුබිමක තමයි මේ සූත්‍රය දේශනා වෙන්නේ. ඉතින් අපි හිතා ගන්න පුළුවන් පොඩ්ඩක් වටපිටාව බලලා හඳ දිහා බලලා මෙන්න මේ සංඝයා වහන්සේලා දිහා බලලා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගන්න. මොකද්ද කරගන්න කියන්නේ? මෙන්න මේ දෙවිධක් කියනවා, දෙආකාරයක් කියනවා, මෙනෙහි කළ යුතු ආකාරයක් පිළිබඳ. ඉතින් මේ ලෝකයේ මිනිස්සු මෙනෙහි කරන්නේ යම් ආකාරයකින්ද, එහෙම නැත්නම් මේ ආර්යයන් වහන්සේලා මේ ධර්මයේ හදාරන මේ ධර්මයේ හොයාගෙන යන පිරිස, එහෙම නැත්නම් මේ ධර්මයේ සාක්ෂාත් කරගත්ත පිරිස කොයි ආකාරයෙන්ද මේ මෙනෙහි කරන්නේ කියලා ආකාර දෙකක් පෙන්වනවා. එන්නේ විදිහට ආකාර දෙකේ දෙකේ ඒවා පෙන්න ඉස්සරහට යන සූත්‍රයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් යම් යම් විදිහට එහෙම එක එක ආකාරයේ පෙන්නලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථා කීපයක් එන්නේ එක් එක් ආකාරයේ පිළිබඳ ගාථා කීපයකින් තමුන්ගේ මතේ තව තව තහවුරු කරනවා. තව තව ගෙනහැර දක්වනවා. ඉතින් මේ විදිහට ආකාර 16ක් පුරාවට මේ එක් එක් ආකාරයේ පිළිබඳ පැහැදිලි කිරීමක් කළා. මෙහෙම හිතන්න කල්පනා කරන්න කියලා කියලා. ඊට පස්සේ ඒකට කුළු ගන්වන ගාථාවක් ගාථා දෙක තුනක් ගෙනහැර දක්වනවා. ඉතින් ඔහොම ඔහොම යන ගමනේ 11 වෙනි ආකාරය තමයි අපි මේ ඉදිරියෙන් තියාගත් ආකාරය. මොකද්ද මෙන්න මේ ආහාර සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ මතේ ආහාර සම්බන්ධයෙන් මේ ධර්මයට අනුව මේ ශාසනයට අනුව මතේ තමයි මේ ගෙනහැර දක්වන්නේ. මොකද්ද එතකොට පළවෙනි ආකාරය යම් කිසි දැන් හිතන්න මෙනෙහි කරන්න ඕනේ ආකාරය කියලා තමයි මේ ගෙන හැර දක්වන්නේ. එතකොට පළවෙනියට හිතන දේ මොකද්ද? යම් කිසි දුකක් රැස් වෙනවද, රැස් කරනවද? ඒ සියල්ල ආහාර හේතුවෙන්. ඔන්න ඕක තමයි පළවෙනි අනුපස්සනාව කියලා ගෙන හැර දක්වනවා. ඊට පස්සේ කියනවා ආහාරය නැතිවීමෙන් දුක් රැස්වීමක් වෙන්නේ නැහැ කියලා. අන්න දෙවැනි අනුපස්සනාව ගෙන හැර දක්වනවා. ඔන්න ඔය දෙක තමයි හිතේ යුතු මෙන්න මේ 11 වෙනි ආකාරය කියලා බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වනවා. මොකද ආකාර දෙක? අන්න යම් කිසි දුකක් රැස් කරනවාද, ඒ සියල්ලම ආහාර හේතුයි. ඒ වගේම ආහාරය නැතිවීමෙන් දුක් රැස්වීමක් නැත කියලා සඳහන් කරනවා. එහෙම සඳහන් කළා මේ ස්වාමීන් වහන්සේලාට තව අනුග්‍රහය පිණිස තව ටිකක් පැහැදිලි කරලා දෙන්න වාගේ කියනවා. මොකද්ද? මෙන්න මේ විදිහේ ගාථා තුනක් ඉදිරිපත් කරනවා. යං කිංච දුක්ඛං සම්භවති සබ්බං ආහාර පච්චය. යම් තාක් දුකක් ඇති වෙනවද, ඒ සියල්ල ආහාර හේතුවෙන්. ආහාර හේතුවෙන් ආහාරාන නිරෝධේන නත්ති දුක්ඛස සම්භව. ආහාරය නැතිවීමෙන්, ආහාරයෙන් මිදිලා යාමෙන් අන දුකක් රැස් වෙන්නේ නැහැ, දුකේ ඇතිවීමක් වෙන්නේ නැහැ. මෙන්න මේ ආදීනවේ දැකලා, මෙන්න මේ ආදීන ස්වභාවය, මේ ආහාරයේ මේ තියෙන දෝෂය දැකලා මොකද කරන්නේ? මෙන්න මේ ආර්ය ශ්‍රාවකයා, මෙන්න මේ ධර්මයේ පිළිබදන ශ්‍රාවකයා, සබ්බාහාරං පරිඤ්ඤාය සබ්බාහාරං මනිස්සිතෝ. මේ සියලු ආහාර දැන, මනාලෙස දැන, සබ්බාහාරං පරිඤ්ඤාය, මේ ආහාර මනාලෙස දැන, අන්නේ සියලු ආහාරේම ඇලෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඇලීම දුරලනවා. ආහාර හොඳට දැනගෙන එන්නේ ආහාරවල තියෙන ඇලීම දුරලන, ඇලීම ඉවත් කරනවා. මෙන්න මේ ආශ්‍රයන්ගේ ක්ෂයවීම දකිනවා. මනා නිරෝගී බව දකිනවා. මනා නිරෝගී බව දකිනවා. අන්නේ විදිහට මේ ධර්මයේ පිහිටි කෙනා සිහි කරනවා, කල්පනා කරනවා කියලා තමයි කියන්නේ. මේ විදිහට අත්දකින්නවා කියලා තමයි කියන්නේ. ඒතකොට අපිට හිතෙන්නේ මේ ආහාර ගත්තාම නිරෝගී වෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මනා නිරෝගී බව ලැබෙන්නේ, නියම නිරෝගී බව ලැබෙන්නේ මෙන්න මේ ආහාරය තියෙන ඇලීම ඉවත් කරපු දවසේ කියලා. ආහාරයට තියෙන බැඳීම ඉවත් කරපු දවසේ තමයි නියම නිරෝගී බව ලැබෙන්නේ කියලා ගෙන හැර දක්වනවා. ඉතින් එහෙම කියලා මෙතන මේ ගාථා ටික ඇතුලේ අන්න තියෙනවා මොකද්ද මේ ආහාර වලින් මිදිලා යන ක්‍රමය කියන එකත්. එතකොට මේ ආහාර වලින් මිදෙන ක්‍රමේ, මේ ආහාර තියෙන ඒ ඇලීම දුරු කරන ක්‍රමෙත් මේ ගාථාව ඇතුළත සැඟ වෙලා තියෙනවා. මොකද්ද එතන කියන්නේ? මේ සියලු ආහාර දැන, සියලු ආහාර පිළිබඳ දැනගෙන අනේ ආහාරවල ඇලීම දුරු කරනවා. ඒ ඇලීමෙන් මිදිලා යනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ දැන ගැනීම මොකද්ද කියන එක තමයි අපි මේ කරන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ කොයි විදිහටද මේ ආහාරය දැනගන්නේ කියලා තමයි අපි මේ පරීක්ෂණයක් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් එතෙන්දී තව තව අපි ගිය සතියේ විස්තර කිව්වා. මතක ඇති මොකද්ද? මෙන්න මේ ධර්මයට අනුව ආහාර වර්ග හතරක් අඳුන්ලා දෙනවා කියලා. ආහාර වර්ග අපිට ඔය බාහිර ලෝකේ දකින්න තියෙන විදිහට මෙන්න මේ ඔය හොඳ ප්‍රීති උත්සව අවස්ථාවල, එහෙම නැත්නම් හොඳ ඒ ස්ථානවල ගෙන හැර දක්වන ආහාර විතරක් නෙමේ, එතනින් එහාට ගියපු තව ආහාර වර්ග මේ ධර්මයේ පෙන්වලා දෙනවා කියලා අපි සඳහන් කරා. ඉතින් එතනින් එක්තරා විදිහකට මෙන්න මේ කය නඩත්තු කරන ආහාරය විතරයිනේ අපිට පේන්නේ. නමුත් ඇත්තටම මේ මනස නඩත්තු කරන, මේ හිත නඩත්තු කරන ආහාරත් තියෙනවා කියන එක පෙන්වලා දෙන්න අපි උත්සාහ කරා. ඉතින් එතන බුදුරජාණන් වහන්සේ මොනවද මේ ආහාර හතර ගෙන හැර දක්වලා කියනවා? මෙන්න මේ ආහාරවලට කොයි විදිහට නම් මේ ආහාරය දැනගත යුතුද, කොයි විදිහට නම් හික්මිය යුතුද කියලා තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි බලමු දැන් මේ සිහිය වඩන පිරිසක්නේ ඉන්නේ, එකතු වෙලා ඉන්නේ. එතකොට මොකද්ද අදහස? මෙන්න මේ දැන ගැනීමක්, දැනුවත්භාවයක් තමයි නිතර නිතර පුරුදු කරන්න උත්සාහ කරන්නේ. නිතර නිතර තමන් කෙරෙහි, තමන් කරන වැඩේ කෙරෙහි දැනුවත්භාවයක්, අවධානයක් පුරුදු කරන්න තමයි මේ පිරිසගේ උත්සාහය. ඉතින් ඕක තමයි වැටිලා ඉන්න වැඩේ. ඉතින් මේ වැඩේට අනුව කොහොමද මේ ආහාර කතාව ගැළපිලා එන්නේ කියලා අපි එකින් එක අරගෙන පැහැදිලි කරගන්න උත්සාහයක් ගමු. ඉතින් මුලින්ම ගත්තොත් මොකක්ද එතන සඳහන් වෙන්නේ? යන්න අර පළවෙනිම ආහාර වර්ගය බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. මොකද්ද මේ? කබලින්කාර ආහාර කියලා ගෙනහැර දක්වනවා. මේ අපි පිඬු විදිහට, ඝන ද්‍රව විදිහට මේ ඇතුළට දාගන්න ආහාරය තමයි පළවෙනිම ආහාරය කියලා ගෙනහැර දක්වනවා. ඉතින් මේ ලෝකයා අහලා පුරුදු දන්න ආහාරය තමයි ඕක. ඉතින් ඕක ගෙනහැර දක්වනවා පළවෙනියට. එහෙම ගෙනහැර දක්වලා කියනවා මෙන්න මේ ආහාරෙත් අපි හිතුවට විවිධ විදිහට ගන්න ආහාර තියෙනවා. මෙන්න මේ ආහාරය ගන්න ආකාර හතරක් තියෙනවා කියලා මේ ධර්මයේ පැහැදිලි කරනවා. මොකද්ද හතර? මෙන්න මේ කෑයුතු ආහාර තියෙනවා. බුද්ධිය යුතු ආහාර තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන අපිට මෙහෙම පැහැදිලි කරගන්න පුළුවන් නිකන් දැල වශයෙන්. මොකද්ද අන්න ප්‍රධාන ආහාර වේල් තියෙනවා. ඊට පස්සේ අන්න පොඩි පොඩි අතුරු ආහාර වේල් තියෙනවා. ඔන්නේ දෙක අතර වෙනසක් ගෙනහැර දක්වනවා. එතකොට අර බත් වගේ ආහාරයක් ගත්තොත් ප්‍රධාන ආහාරයක් විදිහට තමයි ගෙනෙන්නේ. ඉතින් අර බිස්කට් වගේ ඒවා ඔන්න අතුරු ආහාර විදිහට. එතකොට එතන ಜಾති දෙකක් පෙන්නවා. ඊට පස්සේ කියනවා බොන ආහාර තියෙනවා. පිවිය යුතු ආහාර තියෙනවා, ලෙවිය යුතු ආහාර තියෙනවා. ලෙව කාලා මේ දිව ප්‍රයෝජනෙට අරගෙන මේ ශරීරය ඇතුළට දාගන්න ආහාර තියෙනවා. ඔන්න ඔය හතර ಜಾතියක් තියෙනවා කියලා හඳුන්වලා දෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ආහාරය දැනගන්නේ කොහොමද? එතකොට අන්න ආහාර ගන්න වරක් පාසා. මෙන්න මේ කබලින්කාර ආහාරය, මේ ඝන ද්‍රව විදිහට තියෙන ආහාරය ගන්න වරක් පාසා අන්න ඒ ගන්න එක පිළිබඳ අවධානිකින් සිහියකින් ආහාර ගන්න ඕනේ. එහෙම ආහාර ගන්න කෙනෙක්ට තමයි මෙන්න මේ ආහාරය කබලින්කාර ආහාරය ගන්න ගමන් ඒ පිළිබඳ අවධානිකින් සිහියකින් ආහාර ගන්න කියලා තමයි කියන්නේ. එන්නේ මේ විදිහට මේ ආහාරය දැනගන්න කියලා තමයි කියන්නේ. ඉතින් එතකොට අන්න ඒ සූත්‍රයේ උපමාවක් ගැන හර දක්වනවා. මොකද්ද? මෙන්න මේ ආහාරයේ පෙරේතකමට ගිජුකමට ගන්නේ නැතුව අන්න අර පුතාගේ මස් වගේ කන්න කියලා උපමාවක් ගැන හර දක්වනවා. මේ විදිහට අර ජීවිතයේ පැවැත්ම සඳහා ආහාරය අරගන්න කියලා උපමාවක් ගැන හර දක්වනවා. ඉතින් ওই විස්තර ටික අපි කිව්වා. ඉතින් එතකොට බලන්න මෙන්න මේ ආහාර ගන්න ගමන් ඒ කටයුතු කරන ගමන් ඒක කොයි විදිහටද දැනෙන්නේ? ඒ පිළිබඳ අවධානයක් පිටවුවාම කොහොමද මම දැනගන්නේ කියලා මෙන්න මේක පිළිබඳ දැනුවත්භාවයක් පිටවගෙන ආහාර ගන්න තමයි තියෙන්නේ. ඉතින් එතකොට එහෙම ආහාර ගන්නකොට දැනෙනවා කොහොමද මෙන්න මේ ආහාරයේ රස, කොයි විදිහටද මේ සුවඳ අපිට දැනෙන්නේ, මෙන්න මේ සුවඳ දැනනකොට අපේ කටට කොහොමද කෙලවුණන්නේ, මේ ආහාරය ඇඹරෙන්නේ කොහොමද දත්වලට එකතු වෙලා කියලා ඔන්න ඔය විස්තර තොරතුරු ටික අත්දකින්න පුළුවන්. ඒ ටික පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට මේ අතෙන් ආහාරය අනද්දි, ආහාරය කටෙන් විකනවා, ගිලිනවා, මෙන්න මේ වගේ ලොකු ක්‍රියාවලියක් යනවා කියලා අත්දකින්න පුළුවන්. මේ ආහාරයට තියෙන ගිජු බව කාලෙත් එක්ක ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙලා යන්නේ කොහොමද? පටන් ගන්නකොට තියෙන ගිජු බව අවසන් වෙනකොට තියෙනවද? පටන් ගන්නකොට තියෙන ආහාරයේ රස අවසන් වෙනකොට තියෙනවද කියලා මෙන්න මේ යන ක්‍රියාවලිය අත්දැකීමින් ආහාර ගැනීම තමයි කරන්න තියෙන්නේ. ඒතකොට ඔන්න ඕක තමයි පළවෙනි ආහාර ಜಾති ගන්න ගමන් අවධානයෙන් ඉඳලා ඒ කන විදිය බලාගෙන කටයුතු කිරීම තුළින් මෙන්න මේ ආහාරය දැනගන්න පුළුවන්, මේ ආහාරයට තියෙන තණ්හාව දැනගන්න පුළුවන්, ඒක ෂෙයා කරන්න පුළුවන් කියලා මාර්ගයක් පෙන්නලා දෙන්න උත්සාහ ගන්නවා. ඊළඟ දෙවැනි ආහාර වර්ගයක් ගැන හර දක්වනවා. දැන් අපි කිව්වා කලින් හරියට මේ පළවෙනි ආහාර වර්ගය හරියට මේ කය නඩත්තු කරන ආහාර වගේ. එතනින් එහාට ඔක්කොම තියෙන ආහාර මේ හිත නඩත්තු කරන ආහාර. ඉතින් දෙවැනි ආහාරයේ විදිහට පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. මොකද්ද? මෙන්න මේ ස්පර්ශ ආහාරය කියන එක. මේ ස්පර්ශය කියන දෙයත් ආහාරයක්. ඒකත් අපි නැවත නැවත අරගන්නවා කියලා යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් මේ ස්පර්ශ ආහාරය ගැන කියන උපමාව මොකද්ද? එතන සඳහන් වෙන්නේ මොකද්ද? යම්කිසි ඇඟේ තුවාලයක් තියෙන හම ගියපු එළදෙන ගැන තමයි කතාව. ඉතින් මේ එළදෙන ගැන කියනවා. මේ එළදෙන අන්න එලි මහණියක ඉඳියොත් ඒ එතන ඉන්න සත්තු මේ එළදෙනගේ තුවාලයට බැහැලා ඒ තුවාලේ කනවා. ගහක් යට ඉඳියොත් ගහේ ඉන්න සත්තු බැහැලා මේ තුවාලේ කනවා. ඒ වගේම අපි හිතමු බිත්තියක් ගාව ඉඳියොත් බිත්තියේ ඉන්න සත්තු ඒ තුවාලේ කනවා. වතුරට බැස්සොත් වතුරේ ඉන්න සත්තු ඇවිල්ලා මේ තුවාලේ කනවා. ඔන්න ඔය විදිහට මෙන්න මේ ස්පර්ශ ආහාරය දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, පැහැදිලි කරනවා. ඉතින් අපි පොඩ්ඩක් හිතමු අපි සිහිය පිහිටවගෙන ඉන්නවා, යම් කිසි අවධානකින් ඉන්නවා. ඉතින් අපි මෙහෙම ඉන්නකොට අපිට වටපිටාවේ නොයෙකුත් දර්ශන පේනවා. නොයෙකුත් දර්ශන පේනවා, ගොඩාක් දේවල් වටපිටාවේ පේනවා. එහෙම පේනුණාට මොකද? මේකෙන් එකක් අපි ප්‍රියයි අප්‍රියයි කියලා තෝරලා අරගන්නවා. යම් කිසි කෙනෙක් දැක්කහම අන්න හරියට යම් කිසි බලපෑමක් ආවා වගේ මොකද වෙන්නේ? මේ තැනැත්තා කෙරෙහි ප්‍රියමනාප ගතියක් එක්ක අප්‍රියමනාප ගතියක් අපිට මතුවෙලා එනවා මේක හොඳයි නරකයි කියලා අපි අල්ලගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කතාව ගැන තමයි ඔය තේරෙන විදිහට කියන්න උත්සාහ කරන්නේ. මොකද්ද මෙන්න මේ ස්පර්ශාහාරය, මේ සියල්ල අතරින් එක දෙයක් තෝරගෙන ඒ දේ ඔස්සේ ගලාගෙන යන ස්වරූපයක් අපිට තියෙනවා. ඉතින් ස්පර්ශය කියවහම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මේ ඇඟට දැනෙන දැනීමද, මේ අල්ලනකොට මේ යම්කිසි දෙයක් අල්ලනකොට දැනෙන දැනීමද කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ හිත හා සම්බන්ධ දෙයක් තමයි මෙතන මේ ස්පර්ශය කියලා හඳුන්වන්නේ. ඉතින් එතෙන්දී සඳහන් කරනවා මොකක්ද අන්න අර නොයිකුත් දේවල් අතරින් එකක් අපි තෝරලා ගන්නවා. නොයිකුත් ශබ්ද අතරින් එක ශබ්දයක් මට ප්‍රියයි කියලා අරගන්නවා. අපි හිතමු ගෙදර වාඩි වෙලා ඇස් දෙක පොඩ්ඩක් පියාගෙන තමුන් එක්ක කාලය ගත කරනවා. ඉතින් එතකොට වටපිටාවේ නොයෙකුත් ශබ්ද තියෙනවා. වටපිටාවේ නොයෙකුත් ශබ්ද තියෙනවා. නමුත් අන්න ගෙදර දොරේ කෙනෙක් තමුන්ගේ ගාවින් ඇවිදගෙන ගියොත්, ඒ අසල කතා කරොත් මොකද වෙන්නේ? අන්න අපිට ෂණිකව මේක පිළිබඳ අමනාපයක් ඇති වෙන්න පුළුවන්. මෙතන ඇතර මෙච්චර තේරෙන්නේ නැහැ නේ, මම මේ වාඩි වෙලා ඉන්නවා සිහිය පිටවගෙන ඉන්න උත්සාහ කරනවා, මෙන්න මේ හරහට ගිහිල්ලා මගේ සිහිය කැඩුවා කියලා අමනාපයක් අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. අන්න අර ශබ්ද ගොඩාක් තිබිද්දි එකක් අල්ලගෙන ඒක ඔස්සේ යම් කිසි පෙරලියක් සිද්ධ කරා. ඉතින් හරියට අන්න අර එළ දෙන කොහේ කොහේ ගියත් මොකද වෙන්නේ? අන්න වටපිටාවේ ඉන්න සත්තු ඔක්කොම පැනලා පැනලා මේකගේ තුවාලේ කනවා. ඉතින් තුවාලේ කනකොට ඉන්න බෑ. ඉතින් ගොඩ ඉන්නකොට වතුරට බහිනවා. වතුරේ ඉන්නකොට ගොඩට එනවා. ගහක් යට ඉන්නකොට එලිමහනියට යනවා. ඔන්න ඔය විදිහට තැන් තැන් ගියල්ට ගිහිල්ලා බලනවා මෙන්න මේ තුවාලේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්ද කියලා. නමුත් එහෙම හැකියාවක් ලැබෙන්නේ නැහැ. වටපිටාවේ ඉන්න සත්තු නැවත නැවත මේකගේ මේ තුවාලේ අනුභව කරන්න යොමු වෙනවා. ඉතින් ඕක තමයි දෙවනි ආහාරය කියලා කියන්නේ. ඊට පස්සේ තුන් වේනුව ගැන හර දක්වන මේ මනෝ සංචේතනා කියන එක. මනෝ සංචේතනා කියන එකත් ආහාරයක් කියලා පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් එතකොට මෙන්න මේ හිතෙන් ගන්න දෙවනි ආහාරය එතකොට මනෝ සංචේතන. ඉතින් ඕක හඳුන්වන්න පුළුවනි හොඳ විදිහකට, බොහොම හැමෝටම තේරෙන විදිහකට. මොකද්ද? අපි හිතමු ගෙදර දොරේ ඒ කසාද ජීවිත ගෙවන කට්ටිය, අපි හිතමු පොඩි වලියක් ගියා. නෝනායි මහත්තයයි අතර ප්‍රශ්නයක් මතුවුණා. ප්‍රශ්නයක් මතුවෙලා යම්කිසි ආරවුලක් ඇති වුණා. ඉතින් ආරවුල ඇති වුණ දවසේ රැයේ නින්දට ගියාම මොන වගේ නින්දක්ද ලැබෙන්නේ? මොන වගේ සුව නින්දක් ලැබෙනවාද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න, හිතන්න. එතකොට මොකද වෙන්නේ? එහාට මෙහාට පෙරලි 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 අර වෙච්ච සිදුවීම් නැවත නැවත කල්පනා වෙමින් කල්පනා වෙමින් මේ තැනැත්තා ඉන්නවා. නින්ද නම් එන පාටක් නැහැ. එහාට මෙහාට වෙවි ඉන්න බොහොම අප්‍රසාදිකින් අප්‍රිය විදිහට ඉන්නවා. ඉතින් එහෙම කාලය ගත කරනවා. අන්න මේ වගේ තමයි මේ මනෝ සංචේතනා කියන ආහාරය. ඉතින් ඕකට දෙන්නේ හරි ලස්සන උපමාවක්. මොකද්ද දෙන උපමාව? මේ මිනිස් මිනිස්සෙගේ උසටත් වැඩිය උස රත් පැහැ ගැන්නුණු අඟුරු වලක් තියෙනවා. අඟුරු වලක් තියෙනවා. මෙන්න මේ පිරිච්ච අඟුරු වලින් යුත් වලක් තියෙනවා. ඉතින් මෙතන ඉන්නවා මිනිස්සෙක් යම්කිසි ජීවිතයට කැමැති දුකට අකමැති මිනිස්සෙක් ඉන්නවා. මේ තැනත් අඟුරු වල ගාව. ඉතින් එහෙම ඉඳියට මොකද? අන්න අර වටපිටාවේ ඉන්න දෙන්නෙක් ඇවිල්ලා, ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා මේ තැනත්තව අන්න අර අඟුරු වල දිහාවට ඇදගෙන යනවා. අර අඟුරු වලට තල්ලු කරන්න ඇදගෙන යනවා. ඉතින් මේ තැනත්තගේ හිතත් කයත් දෙකම අර අඟුරු වලෙන් ඉවතට. අඟුරු වලෙන් ඉවතට තමයි හිතත් කයත් තියෙන්නේ. නමුත් අර පුරුෂයෝ දෙන්නගේ බලයට මේ තැනැත්තාව අඟුරු වල දිහාවට ඇදීගෙන ඇදීගෙන යනවා. ගිහිල්ලා විපතටපත් වෙනවා. අන්න ඒ වගේ දැනගන්න මේ මනෝ සංචේතනා කියන ආහාරය කියලා සඳහන් කරනවා. ඉතින් අර වගේ අවුලක් ගියපු වෙලාවට මේ තැනැත්තාගේ හිතත් කයත් දෙකම මෙන්න මේ අවුලෙන් මිදිලා පොඩ්ඩක් විවේක දිහාවට තමයි කැමැත්ත තියෙන්නේ. පොඩ්ඩක් මේකෙන් මට පොඩි වෙලාවක් මිදිලා ඉන්න පුළුවන් නම්, මේ හිතේ තියෙන පීඩාවෙන් මිදිලා ඉන්න පුළුවන් නම් කියලා තමයි කැමැත්ත තියෙන්නේ. නමුත් එහෙම කැමැත්ත තියුණ පළියට ඒකෙන් මිදෙන්න බෑ. ඒ වෙනුවට මොකද වෙන්නේ? අන්න නැවත නැවත ඒ දිහාවට අර බලවත් පුරුෂෝ දෙන්නේ කැදගෙන යනවා වගේ අර විපත දිහාවට, අර පීඩාව දිහාවට අපේ හිත නැවත නැවත ඇදිලා යනවා. ඉතින් ඔය වගේ රැයක් ගත කරනකොට බොහොම අපහසු අමාරු රැයක් වෙනවා. වෙනදරය බොහොම පැය භාගෙන් වගේ ගෙවිල යනවා. මේ වගේ රැයක් ගෙවෙන්නේ යනවා දවස් ගණනාවක්. ඊළඟ අපි තමු ගෙදර යම් කිසි ලොකු විපතක් සිද්ධ වුණා. යම් කිසි තමුන්ට ප්‍රිය කෙනෙක්ට අනතුරක් හරි එහෙම නැත්නම් ඒ අභාවයක් හරි සිද්ධ වුණා. ඒ වගේ වෙලාවක කොහොමද නිින්ද කියලා පොඩ්ඩක් කල්පනා කරොත් අන්න ඕක තව ටිකක් අත්දකින්න පුළුවන්. මේ තියෙන පීඩාව කොහොමද කියලා කල්පනා කරොත් තව ටිකක් අත්දකින්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි තුන්වෙනි ආහාරය. ඊට පස්සේ කියනවා හතරවෙනි ආහාරය. මොකද්ද හතරවෙනි ආහාරය? මේ විඥාන ආහාරයත් මනාලෙස දැනගන්න අවබෝධ කරගන්න කියලා කියනවා. මේ විඥාන ආහාරයට අමුතුම උපමාවක් තමයි දෙන්නේ. මොකද්ද? මෙන්න මේ මිනිමරුවෙක් හොරෙක් රජතුමා ගාවට ගෙනහිල්ලා රජතුමාට ඉදිරිපත් කරනවා. ස්වාමීනි මෙන්න මේ තැනැත්ත මේ විදිහ අපරාධයක් කළා තියෙනවා. මේ තැනැත්තට දඬුවමක් දෙන්න කියලා ඉදිරිපත් කරනවා. ඉතින් මේ රජතුමා මොකද කියන්නේ? හරි, එහෙනම් මේකව අරගෙන ගිහිල්ලා අන්න උදේවරුේ හෙල්ලපාර 100ක් හෙල්ල කරන්න. හෙල්ලපාර 100ක් මේ තැනැත්තට දෙන්න කියලා අන්න රජතුමා අණක් පනවනවා. ඉතින් මේ රාජපුරුෂයෝ මේ තැනැත්ත වරගෙන ගිහිල්ලා කොහේ හරි බැඳලා අන්න හෙල්ලපාර 100ක් එල්ල කරනවා. එල්ල කරාට පස්සේ දවල් වෙලා රජතුමා අහනවා, හරි අර මනුස්සයා තාම ජීවත් වෙනවද මොකොත් තත්ත්වේ කියලා. ඊට පස්සේ කියනවා තාම ඉන්නවා. අහෙනම් දවලුත් හෙල්ලපාර දවල් කෑමටත් හෙල්ලපාර 100ක් දෙන්න කියලා අන්න අණක් පනවනවා. ඊළඟට දවල්ටත් ගිහිල්ලා දෙනවා. ඊට පස්සේ අහනවා රෑ වෙලා අහනවා තාම ඉන්නවද? තාමත් ඉන්නවා. හරි, එහෙනම් රෑ ආහාරය සඳහාත් තව හෙල්ලපාර 100ක් දෙන්න කියලා අන්න දඬුවමක් පමනනවා. ඔන්න ඔය මනුස්සයා හෙල්ලපාර 300ක් විඳිමින් දවසට කොච්චර දුකක් අපහසුතාවයක් විඳිනවද අන්න ඒ වගේ දැනගන්න මේ විඥාන ආහාරය කියලා බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. ඉතින් අපි පොඩ්ඩක් බලන්න, දැන් අපි ඔය සිහියෙන් ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, ඇවිදිනකොට සමහර වෙිටක මේ සිය දහස් ගණන් නොයෙකුත් හිතිවිලි 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 ඇති වෙමින් යනවා අපිට දකින්න පුළුවන්. එහෙම නැත්නම් අර ශබ්ද මෙන්න මේ බාහිර පරිසරයේ තනිකර ශබ්ද ලෝකයක් තියෙනවා. දස දහස් ගණන් ශබ්ද නැවත 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 ඇති වෙමින්, ඒ කුරුල්ලන්ගේ ශබ්ද, පරිසරයේ ශබ්ද, වාහන ශබ්ද, ගෙදර දොරේ ශබ්ද, නොයෙකුත් දේවල් ඇති වෙමින් නැති වෙමින් නැති වෙමින් නැති වෙමින් නැති වෙමින් නැති වෙමින් යනවා. මේ විදිහට සිය දහස් ගණන් නොයෙකුත් දේවල් ඇති නැති වෙනවා අපිට දකින්න පුළුවන්. අන්න ඔය කතාව තමයි ඔය කියන්න උත්සාහ කරන්නේ. අපි අර සිහිය පිටවනකොට මේ අත්දකින්න දේ ස්වභාවය තමයි මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මොකද්ද? අන්න ඒ ආකාර ආහාර අපිට දකින්න පුළුවන්. එන මේ විඥාන ආහාරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දකින්න පුළුවන්. ඉතින් තියෙන වැඩේ තමයි ඔය ආහාර ගන්න ගමන්, ඔය හතර අරගන්න ගමන් ඔය පිළිබඳ දැනුවත් භාවයක් පුරුදු කිරීම. ඒක දැන ගැනීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් එහෙම දැනගෙන යන කෙනෙක්ට ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ ආහාර වලින් මිදීමක්, මේ ආහාර වලින් සාපේක්ෂ මිදීමක් අත්දකින්න පුළුවන්. ටිකෙන් ටික මිදීමක් අත්දකින්න පුළුවන්. ඉතින් ඔය දැන් අපි හිතමු, දැන් විට එක අපිට හිතෙනවා මෙන්න මේ ආහාර එතකොට දැන් හතරක් තියෙනවා. මේ විදිහට විවිධ ස්වරූප ආහාර තියෙනවා. මේ ආහාර හතර එකිනෙකෙන් ස්වායත්තයිද, මේ එකිනෙකට සම්බන්ධ නැද්ද කියලා හිතෙන්න පුළුවන්. එකිනෙකට සම්බන්ධ නැති ආහාර තමයි මේ කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. අර අපි කලින් කිව්වා කය නඩත්තු කරන ආහාර, හිත නඩත්තු කරන ආහාර කියලා. එතකොට කය නඩත්තු කරන ආහාර වෙනම දෙයක්, හිත නඩත්තු කරන ආහාර වෙනම දෙයක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තම දේ තමයි මෙන්න මේ කය නඩත්තු කරන ආහාරත්, හිත නඩත්තු කරන ආහාරත් දෙකම එකක් මත එකක් පදනම් වෙලා තියෙනවා. එකක් මත එකක් පිහිටලා තියෙනවා. අන්න හිතේ ආහාර වෙනස් වෙනකොට කයේ ආහාරත් වෙනස් වෙන ආකාරයක් අපිට අත්දකින්න පුළුවන්. ඒ විදිහේ වෙනසක් අපිට අත්දකින්න පුළුවන්. දැන් ඔය සාමාන්‍ය වටපිටාව වෙලා බැලුවාම දකින්න තියෙන මොකද්ද? මෙන්න මේ කාර්ය බහුල ජීවිතවල යෙදිලා ඉන්න මිනිස්සු. කාර්ය බහුල විදිහට ජීවිත ගත කරන මිනිස්සු. අනේ ඉඳලා හිටලා මොකද කරන්නේ? හයිකින් කියලා, එහෙම නැත්නම් කැම්පින් කියලා මොකද කරන්නේ මේ පිරිස? අන්න අර වනාන්තරයකට ගිහිල්ලා තමන් විවේකීව ටික දවසක් ගත කරන්න උත්සාහවත් වෙනවා. ඒ විදිහට කාලයක් යොදා ගන්න උත්සාහවත් වෙනවා. ඉතින් එක කුඩා ආරමක් ගිහිල්ලා අතෝකන කොහේ හරි දවස් කීපයක් ගත කරන්න උත්සාහවත් වෙනවා. ඉතින් මෙහෙම දෙයක් කරන කෙනෙක් තමුන්ගේ අත්දැකීම තමුන්ට තේරෙන විදිහට කියනවා. මොකද්ද කියන්නේ? මම මේ විදිහට කාලය ගත කරනකොට මට බොහොම විවේකයක් දැනෙනවා. අර කාර්ය බහුල ජීවිත වලින්, ඒ සිතුවිලි වලින්, ඒ නොයෙකුත් දර්ශන වලින් පොඩක් ඈත් වෙලා ඉන්නකොට, අර විදිහට හිත සම්බන්ධ ආහාර වලින් පොඩ්ඩක් ඉවත් වෙලා ඉන්නකොට මට මෙන්න මේ පහසුවක්, විවේකයක් දැනෙනවා කියලා මේ තැනැත්ත ප්‍රකාශ කරනවා. ඊට පස්සේ සඳහන් කරන අර වෙනදා වගේ මට බරපතල විදිහට ආහාර ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. වෙනදා වගේ ගොඩාක් ආහාර ගන්න උමනාවක් නැහැ. මට යම්කිසි පොඩි සුළු ආහාරයකින්, පළතුරු ගෙඩියකින්, එහෙම නැත්නම් වටපිටාවේ තියෙන කොළ දඬු වලින්, එහෙම නැත්නම් මේ වටපිටාවේ කොළ පාවිච්චි කරලා හදාගන්න යම් කිසි තේකකින්. තේකකින් මට යැපිලා ඉන්න පුළුවන් කියලා මේ තැනත්තා කියනවා. අර වටපිටාවේ තියෙන ගලාගෙන යන වතුර පාරකින් වතුර ටිකක් බීලා යැපිලා ඉන්න පුළුවන් කියලා මේ තැනත්තා කියනවා. අන්න මොකද්ද උනේ? අන්න අර යම් කිසි විදිහක අන්න අර හිතේ ආහාර ගැනීම වෙනස් වීමත් එක්ක මෙන්න මේ කයේ ආහාර ගැනීමත් වෙනසකට ලක් වෙනවා. වෙනසකට ලක් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ කයේ ආහාරයෙන් තමයි අර හිතේ ආහාරය යැපෙන්නේ. කෙනෙක් අධික ලෙස රාගෙන් ද්වේෂෙන් මත් වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? මේ තැනැත්තට අන්න අර කය නඩත්තු කරන තව තව ආහාර අවශ්‍ය වෙනවා, වැඩිපුර ආහාර අවශ්‍ය වෙනවා. ඒ මුළු කයේම තියෙන ඒ මේද ස්තර දියවීමින් 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 මෙන්න මේකට ඉන්ධන විදිහට වැය වෙලා යනවා. මොකද අන්න අර හිතේ ආහාරය සඳහා, හිතේ ආහාරය සඳහා. ඉතින් තව එකක් කෙනෙක් සඳහන් කරනවා. මොකද්ද? මෙන්න මේ මෙහෙට ආපු මහත්තයගේ මහත්තයා සඳහන් කරනවා. මොකද්ද? මම වසන්ත කාලේ, ඒ බොහොම පරිසරයේ බොහොම හොඳට තියෙන කාලේ, අවුරුද්දකට සැරයක් මොකද කරන්නේ? ගෙදරින් නික්මිලා මේ කැලේ දිහාවට ඇවිදගෙන යනවා. කැලේට ඇවිදගෙන යනවා. කැලේ ඔස්සේ මේ පයම් කිසි කැලෑවක් ඔස්සේ ඇවිදගෙන යනවා. මම තනියම මේ විදිහට ගමන් කරනවා. එහෙම ගමන් කරනකොට මම ලොකු දෙයක් අරගෙන යන්නේ නැහැ. එහෙම ලොකු දේවල් අරගෙන යන්නේ නැහැ. ඉතින් මට මහන්සි වුණාම මම ගහක් මුල වාඩි වෙලා විවේක ගන්නවා. ඊළඟට මට යම් කිසි නිදිය ගන්න සුදුසු වෙලාවක් රාත්‍රිය උදා වුණාම මම ගහක් මුලට වෙලා නිදිය ගන්නවා. ඊට පස්සේ මට තිබහ හැදුනහම මම වතුර බොනවා. එහෙම නැත්නම් මම යම් කිසි කොළ జాතියකින් රත් කරලා ඒ උණුසුම් කොළවල වතුර බොනවා. ඒ තේ බොනවා. එහෙම ගත කරමින් දවස් 15ක් 20ක් වගේ කාලයක් ගමන් කරනවා කියලා මේ තැනත්තා කියනවා. ඉතින් මම ඇහුවා, එතකොට ආහාරයක් එහෙම ලොකුට අවශ්‍ය වෙන්නේ නැහැ. මගේ කය පවත්වන්න ලොකු ආහාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම සමහර විට පළතුරු ගෙඩියක් වගේ ගන්නවා. එහෙම නැත්නම් දවස් කීපයක් යනකොට මට එහෙම බඩගින්නක් නොයන ගානට බොහොම සැහැල්ලුවක්, බොහොම පහසුවක්, විවේකයෙන් ඉන්න ස්වභාවයක් මට අත්දකින්න පුළුවන්. ඒ විදිහට මම සති දෙක තුන සමහර විට මේ කයේ තියෙන මේ දස්තර දියවෙමින් දියවෙමින් අන්න ගමන් කරනවා. අර වතුරෙන් පමණක් ජීවත් වෙනවා කියලා මේ තැනත්තා කියනවා, ප්‍රකාශ කරනවා. ඉතින් ඔයගෙම කතාවක් තියෙනවා. මොකද්ද? අන්න බුදුරජාණන් වහන්සේගේ අතීත භවයක කතාවක්. මොකද්ද එතන සඳහන් කරන්නේ? මෙන්න මේ බුදුරජාණන් වහන්සේ තාපසයෙක් විදිහට, ඒ බෝධිසත්වයන් වහන්සේ තාපසයෙක් විදිහට උප්පත්තිය ලැබලා අන්න හිමාලයේ යම්කිසි කැලෑවකට වෙලා ඒ තවුස්දම් පුරනවා. තවුස්දම් පුරනවා. ඉතින් ඔහොම අවුරුදු අපි හිතමු 50කට සමහර විට ගත කරන්නේ නැති, බොහෝ කාලයක් ගත කරන්නේ නැති. ඉතින් බොහෝ කාලයක් ගත කළා පස්සේ මේ තාපසයට යම් කිසි ආහාර පිළිබඳ රුචියක්, ආහාර පිළිබඳ ආසාවක් ඇති වෙනවා. මොකද්ද මේ ආහාරය, මේ ආසාව මොකද්ද? අන්න අර කැලේ ඒ ගස් කොළන් වල ආහාර ගනිමින් ඒ විදිහට ඉන්නකොට මේ ආහාරවල ලුණු ඇඹුල් නැහැ. ලුණු ඇඹුල් නැහැ. ඉතින් මේ බෝසතාණන් වහන්සේට අදහසක් එනවා. මොකද්ද? මම රාජධානියට ගිහිල්ලා ලුණු ඇඹුල් සහිත ආහාරයක් ගත්තනම් හොඳයි කියලා යම් කිසි අදහසක් එනවා. ඉතින් මොකද කරන්නේ? අන්න අර කැලෑවෙන් නික්මිලා යම් කිසි රාජධානියකට පැමිණෙනවා. එහෙම පැමිණෙනවම මේ රජතුමාම මේ තාපසයව දැක්කලා බොහොම පැහැදිලිලා මොකද කරන්නේ? මගේ උයනට වෙලා ඉන්න, මගේ මාලිගාවට දවල් දාණයට එන්න කියලා ඔන්න ආරාධනාවක් කරනවා. ඉතින් ඔහොම කාලයක් ගත වෙනවා. ඉතින් ඔය විදියට දවල් දාණයට යන උයන්ට වෙලා ඉන්න ඔහොම කල් ගත වෙනවා. ඊට පස්සේ ඉතින් ඔහොම කල් ගත වෙනකොට මේ රජතුමයි බිරිඳයි ඒ බිසවයි හොඳට කැමැත්තෙන් ආසාවෙන් මේ තාපසයට උපස්ථාන කරනවා. ඉතින් දවසක් දානෙ ගන්න එනකොට පොඩ්ඩක් පරක් වෙලා වෙන්නේ නැති. ඉතින් මේ තාපසයා ලේසි පාසු කෙනෙක් නේ, උඩින් යන්නේ ඉගිල්ලෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් එහෙම පරක් වෙලා දවල් දානෙට එන වෙලාවක ඉතින් අර බිසවුන් වහන්සේ මොකද කරන්නේ? දානෙ පිළියෙල කරලා විවේක ගන්නවා. පොඩ්ඩක් විවේකින් ඉන්නවා. ඉතින් මේ තාපසයාත් පරක් වෙලා ඇවිල්ලා අන්න අර ජනේලෙ ගාවම උඩින් ඇවිල්ලා පහළ වෙනවා. ඉතින් මොකද වෙන්නේ? අන්න මේ දෙදෙනාගේ රජතුමා නැති වෙලාවක මොකක් හරි අන්න ඒ හිතේ ආහාර ගන්න දිහාවට යොමු වෙලා. ඉතින් මොකද වෙන්නේ? මෛත්‍රුණ ධර්මයේ හැසිරෙනවා. ඉතින් අර උඩින් ආපු තාපසයා ආපහු යන්නේ පයින්, පාගමනින් තමයි යන්නේ. උඩින් ඇවිල්ලා පයින් යන තත්ත්වෙට වැටෙනවා. ඉතින් අන්න එහෙම ස්වභාවයකට අහු වෙන. මොකද්ද වෙන්නේ? අන්න අර ලුණු ඇඹුල් හොයාගෙන ආපු ගමන, අර ඇත්තටම ලුණු ටිකක් නැතුව ඉතින් කා ගන්න අමාරුනේ. එහෙම පටන් ගත්ත ගමන අන්න කෙලවර වෙන්නේ කොහෙන්ද? අර හොඳ හොඳ ආහාර වැටෙන්න වැටෙන්න, කය නඩත්තු වෙන්න නඩත්තු වෙන්න මොකද වෙන්නේ? අන්න හිත පැත්තෙනුත් ආහාර ඉල්ලන්න පටන් ගත්තා. හිත පැත්තෙනුත් ආහාර ඉල්ලන්න පටන් ගත්තා. ඉතින් ওই විදිහේ දේවල් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මම ඔය අවුරුදු 14 15 කාලේ ඒ යෝවුන් අවදීයේදී ඒ ඉස්කෝලේ යන අවදීයේදී මොකද්ද වෙන්නේ? ආහාර වේල් අන්න ප්‍රධාන ආහාර වේල් තුනයි. ඊට අමතරව තව තව අතරමැද ආහාර වේල් කිහිපෙකුත් අරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම තමයි මේ යැපෙන්න පුළුවන්. ඉතින් ওই ප්‍රධාන ආහාර වේලක් පොඩ්ඩක් පරක්කු වුණොත් පැයක් දෙකක් එහෙම හේවුනොත් අන්න මේ කය පවත්වන්න බැරි ස්වභාවයකටපත් වෙනවා. කලන්ත ස්වභාවයකටපත් වෙනවා. වෙහෙසක් එනවා. ওই විදිහේ දේවල් අත්දකින්න පුළුවන්. ඉතින් අපේ ආම මොකද කරන්නේ? හැමදාම උයන්නේම අලු කෙහෙල් තමයි. අලු කෙහෙල්ම තමයි උයන්නේ. ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා බත් එක දිගහැරිය ගම වටපිටාවේ ඉන්නේ උන් කියන මොකද්ද බං උඹලගේ ගෙදර හැමදාම අලු කෙහෙල්නේ. හැමදාම අලු කෙහෙල්නේ අරගෙන ඉන්නේ කියලා කියනවා. ඉතින් ඒ විදිහට කියනවා. ඉතින් එහෙම අත්දැකීම් තියෙනවා. මෙන්න මේ කය සිත කියන ආහාර දෙවර්ගේ කොයි විදිහටද ගමන් කරන්නේ, ඒ සඳහා ඒ ශක්තිය වැය වෙන්නේ කොහොමද කියලා අත්දකින්න පුළුවන්. ඉතින් දැන් ජීවිතේ ගත්තොත් මොකද්ද? අන්න මේ පැවිද්ද සම්බන්ධය අඳුන්වන්නේ කොයි විදිහටද? ඒක බත්තං ඒක සෙයියං. එක බතක් වළඳනවා, ඊළඟට එක ඇඳක නිදිය ගන්නවා. තනි ඇඳක නිදිය ගන්නවා. තනියම නිදිය ගන්නවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේ පළවෙනි එක නම් ආහාර සම්බන්ධයෙන්, ඊළඟට දෙවෙනි එක නම් මේ කියන්නේ ඒ වාසස්ථානයේ සම්බන්ධයෙන් කියලා. නමුත් ඇත්තටම මේ දෙකම කියන්නේ ආහාර ගැන. පළවෙනි එක බතකින් යැපෙනවා, තනියම ඇඳක බුදියනවා. තනි ඇඳක බුදියනවා. ඔන්න ඔය දෙකම ආහාර ගැන තමයි කියන්නේ. ඉතින් ඒක තව පැහැදිලි කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙන මොකද්ද අන්නර පළවෙනිම පරාජිකාවේ මේ භික්ෂූභාවය දුරු වෙන පළවෙනිම එක විදිහට ගෙනහැර දක්වන්නේ මෙන්න මේ මෛතුණය. මේ ලිංගික ක්‍රීඩාවල යෙදීම කියලා තමයි ගෙනහැර දක්වන්නේ. ඉතින් එතන සඳහන් වෙන අමුතු දී වාක්‍යයක්. මොකද්ද? මෙන්න මේ මහණෙක්, මේ භික්ෂුවක් මෙන්න මේ විදිහට තමුන්ගේ දුබල බව නොකිය, දුබල බව ප්‍රකාශ නොකර මෙන්න මේ විදිහේ දෙයක් කරොත් එයා මේ භික්ෂුභාවය අත්හැරලා යනවා. ඒ කියන්නේ දුබල බව ප්‍රකාශ කරනවා කියන්නේ මේ පැවිදි ජොබ් එක මට කරන්න බෑ කියලා ගෙදර යන එක ගැන තමයි ඔය කියන්නේ. ඉතින් එහෙම කියන්නේ නැතුව, එහෙම කරන්නේ නැතුව මෙන්න මේ විදිහේ දෙයක යෙදුනොත් අනේ තැනත්තට මේ භික්ෂුභාවයක් කියන එකක් තවදුරටත් පිහිටන්නේ නෑ කියලා පැහැදිලි කිරීමක් කරනවා. ඒතර දුබල බව ප්‍රකාශ කරන්නේ කොහොමද කියලාත් එතන හරියට සඳහන් වෙනවා. කොහොමද ප්‍රකාශ කරන්නේ? මට මේ එක බතක් කාලා තනියම ඇඳක සැතපිලා කල් ගෙවන්න අමාරුයි. මට ඒ විදිහට ඉන්න අමාරුයි කියලා තමයි මේ තැනත්තර පැවිද්ද අතහැරලා යන්නේ. මොකද්ද කියන්නේ? එක බතක් කාලා ඉන්නත් බෑ, ඊළඟට තනි ඇඳක බුදියගෙන ඉන්නත් බෑ කියලා කියනවා. අන්න අර ආහාර ගැන කතාව තමයි කියලා යන්නේ. ඒක කරන්න බෑ කියලා තමයි කියලා යන්නේ. ඉතින් ওই විදිහේ දෙයක් තියෙනවා. ඉතින් එතකොට අර හිතට ආහාර, ඒ හිතේ ආහාර නඩත්තුවත් කයේ ආහාර නඩත්තුවත් අතර සම්බන්ධයක් තියෙනවා. අර විදිහට එක ඇඳක නිදිය ගැනීමත්, ඒ වගේම තනි ආහාර වේලක් යැපීමත් අතර සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඕවා අපිට අත්දකින්න පුළුවන්. ඉතින් දැන් අර අලු කෙහෙල්ල අම්මම ඇවිල්ලා කියනවා, මොකද්ද අයියෝ කන්නත් නැහැ, කවුරුත් ඇත්තෙත් නැහැ කියලා කඳුළු සලලා යනවා. ඉතින් තේරෙන්නේ නැහැ කවුරුත් ඉඳියොත් එක වේලෙන් ඉන්න බෑ. ඊළඟට ඔය දෙක අතර සම්බන්ධයක් තියෙනවා කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි කඳුළු සලලා පිට වෙලා යනවා. ඉතින් ඔය වගේ දේවල් අත්දකින්න පුළුවන්. ඉතින් මේ හිතේ ආහාරයි කයේ ආහාරයි අතර පැවැත්ම කොයි විදිහෙද කියලා අපිට අත්දකින්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙක් කන්න යම්කිසි කාලයකදී කල්ගත කරගෙන ඉන්නකොට විටක එක පාට අන්න ශරීරේ කෙට්ට වෙලා යනවා. මේ තැනට ආහාරය ගන්න අප්‍රිය වෙලා යනවා. ඉතින් මේකේ නිධානය හොයලා බැලුවොත් ගොඩක් වෙලාවට තියෙන්නේ මොකද්ද? අන්න අර හිතේ ආහාර සම්බන්ධ නිධානයක් තමයි තියෙන්නේ. ඒ වගේම තව කෙනෙක් විටක අන්න ගොඩාක් තර වෙලා එකපාට තර වෙලා තමුන්ගේ ශරීර ස්වරූපේ වෙනස් වෙනවා. මොකද්ද හේතුව? අන්න මෙන්න මේ හිතේ ආහාර සම්බන්ධ ස්වරූපයක් තමයි තියෙන්නේ. ප්‍රශ්නයක් අත උනහම වැඩියෙන් කන කට්ටිය, අඩුවෙන් කන කට්ටිය අත්දකින්න පුළුවන්. ඔය විදිහේ විවිධ අදහස් තියෙනවා. විවිධ විදිහේ කට්ටිය ඉන්නවා. ඉතින් ඔය පරීක්ෂණය කරන තමයි අපි යෙදිලා ඉන්නේ. මෙන්න මේ ආහාර පිළිබඳ මේ කියන කතාව. මේ කියන පරීක්ෂණේ අපි කොහොමද කරන්නේ? මෙන්න මේ ආහාර ටිකෙන් ටික අපි දැනගන්නේ කොහොමද කියලා දරන උත්සාහයක තමයි අපි මේ යෙදිලා ඉන්නේ. ඉතින් මේ ආහාර කතාවට පාදම හැදුණේ, නිදානේ උනේ මොකද්ද? අන්න අර දවසක් කෙනෙක් ඇවිල්ලා කියපු දෙයක්. මොකද කිව්වේ මේ මනුස්සයා? කිව්වා මම නම් මේ කාහාර වලින් දැන් කබලින් කාර ආහාරය ආහාර කරලා තියෙන්නේ. ඒකට තියෙන තණ්හාව දුරු කරලා තියෙන්නේ. මට තියෙන්නේ අනිත් ආහාර තුන විතරයි කියලා යම් කිසි කොහෙන් හරි ඔළුවට දාගත්ත මතයක් ගෙනහැර දක්වුවා. ඉතින් ওই මනුස්සයාට දොස් කියව විතරක් නෙමෙයි, මට ඒක තව තව කියන්න උවමනාවකුත් එක්ක තමයි මේ ධර්ම දේශනාවකටත් මග පෑදුනේ. ඉතින් ඒක පැත්තකින් ඒ මනුස්සයාට පින් දෙන්නත් හොඳයි. ඉතින් මොකද මේ ඒ විදිහේ එකක් කියපු වින්දානේ අපිට මේ වගේ දෙයක් කියන්න හේතුනේ. නමුත් අන්න බේතෙන් හැදුන ලෙඩක් තමයි හදාගෙන තියෙන්නේ. කියනවා මොකද්ද? කබලින් කාර ආහාර අඳුර කරලා තියෙන්නේ. ඉතුරු ජාති තුන විතරයි මට ඉතුරු වෙලා තියෙන්නේ කියලා. අන්න කොහෙන් හරි ඔලුවට දාගත්ත පිස්සුවක් එක්ක ඉතින් කල්ගත කර. ඉතින් අපි හිතමු කල්පනා කරමු නේද? යාටත් ඉතින් හරි දිහාවකට එන්න. මේ බේතෙන් හැදුන ලෙඩේ සුව කරගන්න මේ ධර්ම දේශනාව හේතු වේ ආසනාව වේවා. ඒ වගේම මේ අහගෙන ඉන්න පිරිසටත් මෙන්න මේ ආහාරය නැවත නැවත දැනගන්න, පරීක්ෂා කරන්න, ඒ පරීක්ෂණයට උනන්දුවක් ගන්න, මේ කයේ ආහාරය විතරක් නෙමෙයි අන්න අර හිතේ ආහාරය පිළිබඳත් දැනුවත් භාවයක් ඇති කරගන්න මේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියලා අපි ආහවර කරමු.
මයි ස්වාමීන් වහන්ස, කමඨහන් වාර්තා වලට යන කලින් ධර්ම දේශනාව ගැන මට ඇති වෙච්ච ප්‍රශ්නක් ඉදිරිපත් කරන්න අවශ්‍යයිද?
ඔව් කියන්න.
දැන් මට තේරෙනවා ස්වාමීන් වහන්ස, මේ ආහාර හතරෙන් කබලින් කාර ආහාර කියන්නේ ඇඟට, يعني කයට දෙන ආහාර සහ අනිත් තුන හිතට මනසට දෙන ආහාර කියලා තේරුණා. ස්පර්ශ ආහාර කියන්නේ අපේ මේ කියන මේ පංචකාම වස්තු ඇහැට හරි කනට හරි ශරීරයට දිවට නහයට ඒ සම්බන්ධයෙන් ඇති වෙන ආහාර කියලා තමයි මම තේරුම් ගත්තේ. සහ මනෝ සංචේතන ආහාර කියන්නේ අපේ මනසට, කියන්නේ අතීතේ හරි අනාගතේ හරි අපි මොනව හරි හිතන දෙයක් ගැන කියන එක තමයි මම අදහස මට තේරුණ විදිහට. ඒත් මේ විඥාන ආහාර කියන්නේ මොකද්ද කියන එක ගැන මට හරියට ටික තේරුන්නේ නැහැ. කොහොමද ඒක මේ ගලපගන්නේ කියලා ඔබවහන්සේට තව පොඩි වෙලාවක් අරගෙන ඒක පැහැදිලි කරන්න
ඕනේ. හරි, එතකොට දැන් අර තුනම ගලපන්න වෙනවා, එකක් විතරක් ගලපන්න බෑ. අනිත් එක තමයි කය නඩත්තු කරන, හිත නඩත්තු කරන කියලා බෙදලා දක්වන්න මම උත්සාහ කරාට එහෙම බෙදන්නත් බෑ ඔය කතාව. එහෙම බෙදන්නත් බෑ. ඉතින් ප්‍රශ්නයක් අහපු එකත් හොඳයි. ප්‍රශ්නය අහුවාම තමයි ඉතින් ඉතුරු ටික ගැළපිලා එන්නේ. නැත්තම් කියාගෙන යනකොට ඉතින් කල්පනා වෙන ටික කියනවා. ප්‍රශ්නයක් අහුවාම ඒකෙන් හැම වෙලේම යම් කිසි තව ටිකක් අපිට පැහැදිලි කරගන්න පුළුවන් ශක්තියක් උදා කරගන්න පුළුවන්. දැන් අර මහත්තයත් ඇවිල්ලා අර එහෙම කියපු හින්දානේ මෙච්චර කතාවක් දැන් මේ කියවුනේ. ඒ ඇවිල්ලා කිව්ව කතාව හින්දානේ. ඉතින් ඔය විදිහේ දේවල් තියෙනවා. ඉතින් පළවෙනි දේ තමයි මම කියන්න උත්සාහ කරේ අර ස්පර්ශ ආහාරය ගැන කියද්දී. දැන් අපි මේ දකින කිය ඇහෙන ඔය විවිධ දේවල් අතරින් එකක් තෝරනවනේ. එකක් තෝරනවා. මේ શબ્දේ මට ප්‍රියයි අප්‍රියයි කියලා තෝරනවා. ඉතින් ඒ හරි අපි තව ඉස්තර ටිකක් කිව්වා. එනේ ඒ තේරීමත් එක්ක යන දෙයක් තමයි මේක අඳුන්නන්න උත්සාහ කරන්නේ. ඊළඟට දෙවෙනුව අර මනෝ සංචේතනා කියන එක අපිට නිතර නිතර හිතුවිලි එනවා. අතීත අනාගත දේවල් කල්පනා වෙනවා. නමුත් අර වගේ ගැටලුවක් මතුවෙච්ච වෙලාවක, ගෙදර දොරේ කෙනෙක් වියෝ වෙච්ච වෙලාවක අන්න එන ස්වරූපෙත් එක්ක අපිට මේක හරියටම අඳුරගන්න පුළුවන්. අර නින්දට කැමති, හැබැයි නින්ද කොහොමද ළඟා වෙන්නේ නැත්තේ, නින්ද කොහොමද ලං කරගන්න බැරි, ඇඳේ හිට මේට පෙරලීමින් කාලය ගත කරන්නේ කොහොමද කියලා අත්දකින්න පුළුවන්. ඊළඟට අන්තිම ආහාරය විඥාන ආහාරය ගැන කිව්වොත්, දැන් සිහියෙන් ඉන්න වෙලාවක, වාඩි වෙලා ඉන්න වෙලාවක මේක පුරුදු කරන කට්ටියින්ද ඕව ඕන තරම් අත්දැකලා ඇති. මොකද්ද? සිය දහස් ගණන් සිතුවිලි ඇති වෙමින් නැති වෙමින් නැති වෙමින් නැති වෙමින් නැති වෙමින් යනවා. මේ හිතුවිලි එකක්වත් අපිට අල්ලන්න බෑ. නමුත් ඇති නැති වෙනවා අපිට අත්දකින්න පුළුවන්. ඒ වගේම විතක තේරෙනවා මේ සිය දහස් ගණන් ශබ්ද මේ පරිසරයේ වටපිටාවේ ඇති වෙමින් නැති වෙමින් යනවා. ඒක අපිට අත්දකින්න පුළුවන්. මේ එක ශබ්දයක්වත් අපි අල්ලගන්නේ නැහැ. නමුත් ඇති නැති වෙන ස්වරූපය අපිට අත්දකින්න පුළුවන්. අන්න ඒක ඒ විදිහට දැනගන්න කියලා තමයි කියන්නේ. යෝග තමයි හෙල්ල පාර කියලා කියන්නේත් ඕකට තමයි. අර කටුකුරුන් දේශවාහිනාස අපි ගිය සතිය කිව්වා මොකද්ද මේ ඇඩ්යටි කියලා. අඩයටි කියන්නේ හෙල්ලට. එතකොට මේ සූත්‍රයේ තියෙන අඩයටි කියලා කටුකුරුන් දේශවාහිනාස කියනවා මේ නගරයක් මැද්දෙන් යනකොට මේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ඉන්න ගහලෙව අපිට එල්ල කරන ඇඩ්යටි පාරවල් බලන්න කියලා. අර මගේ දිහා බලන්න මේ මම උස්සගෙන ඉන්න එක දිහා බලන්න කියලා. ඔය නගරයක් මැද්දෙන් යනකොට කොච්චරනම් වෙළඳ දැන්වීම් වලින් අපිව අල්ලගන්න උත්සාහ කරනවද කියලා අත්දැකලා ඇතින්. ඒවා අපි ඒවට අපි කොහොම අහුවෙනවද කියලාත් අත්දැකලා ඇතින්. ඉතින් ඕවා ළමයි ඔය කියන්නේ.
එහෙමයි ස්වාමින්වහන්ස, බොහොමත්ම පින්ගේ පැහැදිලි කිරීමට
තේරුණා කියලා මම හිතනවා.
එහෙමයි ස්වාමින්වහන්ස, එහෙමයි තේරුණා ස්වාමින්වහන්ස.
ඒ කියපු හරිය ධර්ම දේශනාව කීපවරි තව පොඩ්ඩ අහලා බලන්න ඕන නම් තේරුන්නේ නැත්නම්.
එහෙමයි සාමිනාස. මම හිතන්නේ මේ අහන් ඉන්න අපි හැමෝටම ගොඩක් වටින ධර්ම දේශනාවක් අදත් ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිද්ධ කරා. විශේෂයෙන්ම ගිය සතියේ කරපු ධර්ම දේශනාවේ තව දිගුවක් විදිහට මේ ආහාර කබලින් කාර ආහාර ස්පර්ශ ආහාර මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර කියන මේ ආහාර හතර ගැන දීර්ඝ විස්තරයක් සඳහන් කළා. මේ කය නඩත්තු කරන ආහාර සහ හිත නඩත්තු කරන ආහාර වුණාට මේ හිතේ ආහාර වෙනස් වෙනකොට කොහොමද කය වෙනස් වෙන්නේ කියන එක ගැන බොහොම හරවත් ධර්ම දේශනාවක් ස්වාමින් වහන්සේ විසින් සිද්ධ කරා. හැම දෙනාම මේක හිතර ගන්න ඇති කියලා මම හිතනවා. මම ගත්ත දේ නම් ඇත්තටම මේ ආහාර ගන්නකොට තමන්ගේ දරුවෙක්ගේ මස් ආහාරයට ගන්නවා කියලා හිතාගෙන ඒ වගේ හැඟීමකින් ආහාර ගන්න ඕනි කියන එක මම අද ඔළුවට දාගත්ත ස්වාමීන් වහන්සේ එකටත් ගොඩක් පිං. අපි කමටහන් වාර්තාවලට යන්න කලින් ආධුනිකයන් වෙනුවෙන් අපි පවත්වන වැඩසටහනක් නිසා ආධුනික උපදෙස් ගැන පොඩ්ඩක් මතක් කරන්න මට අවසරයි ස්වාමීන් වහන්ස. මෙතන ආධුනික අයත් කීප දෙනෙක් ඉන්න නිසා මම කියන්නේ ඇත්තට මේ සතිමත් බව කියන්නේ අපිට කිසිම ජාතියකට ආගමකට හෝ දේශ සීමා මායිම් වලින් තොරව ඕන මිනිස්සෙක් වෙච්ච ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් අත්හදා බලන්න පුළුවන් මේ අපිට මිනිස්සෙක් විදිහට ලැබිච්ච මානව හිමිකමක් විදිහට තමයි ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ. ඒක අවුරුදු 7න් වැඩි ඕනම කෙනෙක්ට අත්හදා බලන්න පුළුවන් අපිට ඇවිදින්න සහ ඉඳ ගන්න පුළුවන් නම් මම හිතනවා මෙතන ඉන්න හැම කෙනෙක්ම ඇවිදින්න සහ ඉඳ ගන්න හැකියාව තියෙන අය කියලා. සහ අවුරුදු 7ට ආසන්නයේ ඉන්න දරුවෝ පිරිසකුත් ඇත්තටම අපි මේ සති පවුලේ ඉන්නවා කරගෙන යනවා. ඒක නිසා ප්‍රත්‍යක්ෂයෙන් අපි දැකලා තියෙනවා හැම කෙනෙක් ඕන කෙනෙක්ට මේක කරන්න පුළුවන් කියන එක උවමනාවක් තියෙනවා නම් නැමේ වැඩසටහන් සහභාගි වෙලා ඉන්න ගොඩක් අය ගෙවල් වල උයන පිහන රස්සාවල් කරන සාමාන්‍ය ජීවිත ගත කරන අය වුණාට එහෙම අයත් මේ මේ සතිය කියන එක දිනු කරන්න උත්සාහ කරනවා අපි දැකලා තියෙනවා. ඒක නිසා දවසකට පොඩි වෙලාවක් මේ වෙනුවෙන් වෙන් කර ගැනීමේ උවමනාව විතරයි තියෙන්නේ. එහෙම කළා සක්මනක් සහ පර්යංකයක් දෛනිකව පුරුදු කරන්න කියලා හැම කෙනාටම මම මතක් කරනවා. උපදේශ පත්‍රිකාව ගැන කිව්වොත් එහෙම අත්‍තරම ඒකේ මම මික්සලාර එකටත් ඒක සඳහන් කරා සහ Zoom එකේ chat එකේ දාලා තියෙනවා. පොඩි මතක් කිරීමක් කරන්නම්. සතිමත් බව වඩන්න අවශ්‍ය මූලික උපදේශ සඳහන් වීඩියෝස් බලන්න පුළුවන් links සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම ගැන දෙකේම සඳහන් වෙනවා. ඒවන් අරබන් එක හරිම ලේසි කෙනෙ එක බැලුහම් මොන කෙනෙක්ට තේරෙනවා. ඊට පස්සේ මේ ඊට පස්සම වැදගත්ම දේ තියෙන ඇතර මේක ටූමනාවක් ඇති කරගෙන මේ දවසකට සුළු වෙලාවක් වගේ මේ විනාඩි 15ක් හරි කමක් නෑ පුළුවන් නම් විනාඩි 15ක් සක්මනට සහ විනාඩි 15ක් ඉඳ ගැනීමට යොමු කරගෙන හැම දිනපතා මේක දින කීපයක් කරලා පැය දෙකක් වෙනතුරු පැය දෙකක සක්මනකුයි පැය දෙකක පාරයන්කිකුයි වෙනකන් මේක දවස් කිහිපයක් කරලා ඒ අත්දැකීම වාර්තාවක් විදිහට ලියන්න. ඒ කියන්නේ සතිමත් ඇවිදීම කොහොමද කරේ කියන එක, ඇවිදිනකොට කොහොමද කකුලට පාදවලට තමන්ගේ දැනෙච්ච දේවල්, එහෙම නැත්නම් ඉඳ ගන්නකොට හුස්ම දැනුනේ කොහොමද, උදරයේ පිම්බීම හැකිලිම දැනුනේ කොහොමද, එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව දැනුනේ කොහොමද කියන ඒ කාරණේ අත්දැකීම ලියන්න. ලියලා මේ වැඩසටහනට යොමු කරන්න ඕන ආධුනිකෙක් නම් ඊට අදාළ Google ෆෝරමේ සහ ඊමේල් ලිපිනේ මම සඳහන් කරලා තියෙනවා Zoom එකේ Mixer එකේ දෙකේම ඒ විදිහට අපිට යොමු කරන්න. එහෙම වෙන ගමනුත් ඉදිරියටත් මේ ඒ අර වීඩියෝස් වලින් දැක්ක විදිහට ඉදිරියටත් මේ හැමදා හැම දවසකම ඒ අදාළ වෙලාවෙන් කරගෙන ඒක එක දිගට කරගෙන යන්නේ. ඒ අතරතුර අපේ ඉවිදා තියෙන මේ වැඩසටහනට මේ හැම දිනාටම සම්බන්ධ වෙන්න පුළුවන්, සම්බන්ධ වෙලා තව තමන් ලියපු වාර්තාවල තියෙන ගැටලු තැන් එහෙම නැත්නම් තමන්ට කරගෙන යන්න අපහසුවක් තියෙනවා නම් ඒව සම්බන්ධයෙන් උපදෙස් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ලබා ගන්නවා වගේම ඉදිරියටත් තවදුරටත් උපදෙස් ගන්න මේ වැඩසටහනට ඉදිරියටත් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා මතක් කරනවා. තවදුරටත් මේ කියපු දේවල් ගැන ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් වැඩසටහන අවසානයේ අපිට ඒ සම්බන්ධයෙන් අනුග්‍රහයක් දක්වන්න පුළුවන් කියලාත් මතක් කරනවා. මම හිතන්නේ මේ මම අවශ්‍ය උපදෙස් ටික ලබා දුන්නා කියලා. මෙතන කෙනෙක් අහලා තියෙනවා පරණ මේ වැඩසටහන පරණ ධර්ම දේශනාව වෙන්නේ නැති ඒවට සම්බන්ධ වෙන්නේ ඒවා අහන්නේ කොහොමද කියලා. මම ලින්ක් එක තව ටිකකින් chat section එකට දාන්නම්. එතකොට ඒක මගින් ඕගොල්ලන්ට පරණ ධර්ම දේශනා ටිකට ශ්‍රවණය කරන්න පුළුවන් වෙයි. මම දැන් පද්ම නැන්දට ආරාධනා කරනවා අපේ
ඒ කියපු කතාව ගැන පොඩ්ඩක් කියන්න. මේ දැන් අර අවුරුදු මේ 7 කෙනෙක්ට කරන්න බෑ කියලා පොඩ්ඩක් විශ්වාසයක් නැති කෙනෙක් එහෙම ඉන්නවා නම් මේ වැඩිහිටියන්ට වැඩිය පහසුවෙන් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් නැති කෙනෙක් එහෙම ඉන්නවා නම් මෙන්න මේ ආදම තියනවා 9ට පොඩි දරුවන්ගේ සතිපාසලක්. ඒකට සම්බන්ධ වෙලා බලන්න. ඔය මුකුත් ප්‍රශ්න නැතුව ඒගොල්ලෝ බොහොම ලස්සනට මේක පුරුදු කරන විදිහ ප්‍රකාශ කරනවා. කිසිම මේ ගැටලුවක් නැතුව ඒගොල්ලන්ගේ අත්දැකීම ප්‍රකාශ කරන විදිහ, අර වැඩිහිටියන්ට ප්‍රශ්න මතුවෙන දේවල් දරුවෝ බොහොම පහසුවෙන් කරගෙන යන විදිහ, අර වැඩිහිටියෝ ගාලුපාරේ ගාල්ලට යද්දි දරුවෝ කොහොමද හයිවේ එකේ ගාල්ල යන්නේ කියලා බලන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්ස.
හරි, අපේ සාගර හාමුදුරුවෝ ඉන්නවාද සම්බන්ධ වෙලා? අපි සාගර හාමුදුරුවන්ට දානවා බෝලේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. සාගර ස්වාමීන් වහන්සේවත් දෙපානමද ගෞරවයෙන් යුතු ධර්ම සභාවට පිළිගන්නවා ස්වාමීන් වහන්ස. මං එහෙන සාගර ස්වාමීන් වහන්සේයි කුසල ස්වාමීන් වහන්සේයි අපිට කමටහන් සිදු කිරීමෙන් අනුග්‍රහ දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. අද අපිට වාර්තා 4ක් ලැබිලා තියෙනවා, ලිඛිත වාර්තා. ඒවා කියවීමට ඔබ වහන්සේගෙන් අවසරයි.
ඔව්, තෙරුවන් සරණයි.
එහෙමයි. පළවෙනි වාර්තාව, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සතිමත් පර්යංකය. පර්යංකයේ හිඳමින් හුස්ම ගන්නා දෙස බලාගෙන සිටීමේදී හුස්ම එළියට යෑම ඇතුළට ඒම දැනේ. නාසයේ කෙළවර හුස්ම වැදීම දැනේ. එලෙස එළියට හා ඇතුළට එන හුස්මාර වේලාවල නාස් කුහරය පුරාම හුස්ම වදිනවා දැනෙන අතර සමහර වේලාවල නාස් කුහරයේ එක තැනක පමණක් හුස්ම වැදීමක් දැනේ. මද වේලාවක් යන විට නාසයේ හුස්ම වැදීම නොදැනේ. ඉහළ පහළ යෑම සමග උරහිස් ඉහළ පහළ යෑම උදරයේ පිම්බීම හැකිලීම දැනේ. තවදුරට කරගෙන යෑමේදී සිරුරේ චලනයේ දැනෙන නමුත් හුස්ම ගමන් කරන්නේ එළියටද ඇතුළින් හුස්ම ගමන් කරන නමුත් එය ආශ්වාසයේද ප්‍රශ්වාසයේද කර ගැනීමට නොහැකිය. සිරුරේ චලනය පෙරමෙන්ම දැනේ. තවත් වෙලාවක් සිටින විට හුස්ම වැටෙන බවක් නොදැනී මම හුස්ම ගන්නා බව මට සිතිනේ. උරහිස් උස් පහත් වීමෙන් හමනි. ස්වාමින් වහන්ස, මේ නිවැරදිද? තවද ඇතැම් වෙලාවල හුස්ම ලෙස බලා සිටීමේදී මුහුණේ තදගතියක් දැනේ. සමහර විටක මේ තදගතිය නාසයේ ඉහළ සිට පටන්ගෙන මුහුණ පුරා පැතිරෙන බවක් දැනී තිබෙන බව දැනේ. ඇතැම් අවස්ථාවල උරහිසේ ඇති අස්ථි දක්වා මෙය පැතිර යයි. සමහර විටක මුහුණ හා හිස පුරා ලේ ගමනාගමනය නාරී වැටීම දැනේ. සාමාන්‍ය වෙලාවල දැනෙනවට වඩා වැඩි තැන්වල මේ නාරී වැටීම දැනේ. කන ඇතුළ විදුරු මස් තුළ ඇස් දෙක වටේ ආදී ලෙස. මේ විට කුමක් කළ යුතුද? පරියංකයට අමතරව සාමාන්‍යයෙන් සිත එකඟ වන ඇතැම් වෙලාවලද තද ස්වභාවය දැනේ. ඒකාග්‍රතාවෙන් යුතුව යමක් කියවන වෙලාවල් වල එවිට කුමක් කළ යුතුද? එපමණයි ස්වාමීන් වහන්සේ. ඒ අවසන් පළවෙනි වාර්තාව.
පොඩ්ඩක් අන්තිම වාක්‍ය කියන්නකො. පොත් කියවන්න කලින් එක මොකද්ද?
පරියංකයට අමතරව සාමාන්‍යයෙන් සිත එකඟ වන ඇතැම් වෙලාවලද තද ස්වභාවය දැනේ. ඒකාග්‍රතාවෙන් යුතුව යමක් කියවන වෙලාවල් වලදී එවිට කුමක් කළ යුතුද?
ඔව් මේ වාර්තාව අනුව මේ වායෝ ධාතුවේ ස්වභාව ලක්ෂණ ටික තමයි හොඳට දැනිලා තියෙන්නේ. ඉතින් ඒක පටන් ගද්දිම අපි ආනාපානෙන් පටන් ගන්නවා. ආනාපානෙ ඒ හුස්ම වදින තැන, ඇතුළට යන තැන සහ පිට වෙන තැන වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇතුළේ නාස්කුහරේ පුරවලා යන විදියට දැනෙන්න පුළුවන්. ඊට පස්සේ ටික 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 මේක හිතේ තියෙන සතිමත් භාවයේ, සමාධිමත් භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න මුළු ඇඟේම තියෙන හරියට මුළු ඇඟෙම හුස්ම ගන්නවා වගේ, නැත්තම් පිම්බීම හැකිලිම උරහිස්සෙන්, ඒ වගේ හැම තැනම තියෙන මේ වායෝ ධාතුවේ ස්වභාවය යෝගාවචරයට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තියෙන හිතේ එන්න එන්න සියුම් වෙන ස්වභාවයක් සහ හිතේ තියෙන විචාර ස්වභාවයේ වැඩිවීමක්. ඉතින් එහෙම ඉන්න ඉන්න ඊට පස්සේ තමයි ඔය ඒකත් සියුම් වෙලා, ඒ වායෝ ධාතුවේ සියුම්ම ඇතුලේ වෙන කම්පනය, ඔය හද ගැස්ම නැත්තම් ඔය නාඩි වැටෙන එකත් ඒ වගේ දැනෙන්න පුළුවන්. සමහර ලාවට මුළු ඇඟ හැම තැනම දැනෙන්න පුළුවන්. ඉතින් මේකෙන් කියන්නේ ඒ යෝගාවචර පුළුවන් තරම් ඒ කියන්නේ ඇතුළට නැමිලා තියෙනවා, නැත්තම් තමන්ගේ කයත් එක්ක ජීවත් වෙලා තියෙනවා, නැත්තම් වායෝ පොට්ටබ්බ ධාතුවත් එක්ක ජීවත් වෙලා තියෙනවා. මේකේ ඉන්න ඉන්න අපිට නැහැ මේ කොයි වෙලාවේද කොහෙද ඉන්නේ කියන හැඟීමක් නැහැ. අපි කාලය සහ දේශයෙන් ඈත් වෙලා පුළුවන් තරම් අර කයත් එක්ක, නැත්තම් මේ තියෙන ස්වභාව ධර්මයත් එක්ක, නැත්තම් ස්වභාවයත් එක්ක, නැත්තම් ධාතුන්ගේ ස්වභාවයත් එක්ක අපි ජීවත් වෙනවා. ඉතින් මෙහෙම ඉඳ 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 තමයි ටික ටික කාලයක් යද්දි මේකේ වටිනාකම තේරෙන්න ගන්නෙ පස්සේ. ඒකින් ඉඳ යෝගාවචරයට තියෙන්නේ මේක විශ්වාස කරගෙන දිගට කරගෙන යන්න. ඒ කාලය තුල අපිට ලෝකයක් ප්‍රශ්න නැහැ, රටක් ප්‍රශ්න නැහැ, නගරයක් ප්‍රශ්න නැහැ, ගමක් ප්‍රශ්න නැහැ. කයේ තියෙන ප්‍රශ්න වලිනුත් ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකෙන් වායෝ ධාතුවේ තියෙන ස්වභාවය විතරයි අපිට දැනෙන්නේ. ඉතින් ඒකෙන් අර මුළු ලෝකයක්ම තියෙන කරදර අපි ටික ටික අයින් කරලා තියෙන්නේ මේ කයේ තියෙන මේ ධාතු ස්වභාවය අඩියට අරගෙන. ඉතින් මේකත් සමහරවිට ඇති නැති වෙන ස්වභාවයේ, සමහරවිට වෙනස් වෙන ස්වභාවයෙන් හොඳට දකින්න දකින්න මේකත් සාමාන්‍ය මට්ටමට යනකම් අන්තිමට වෙනසක් නැති මොකද්දෝ දෙයක් සිදු වෙනවා. නමුත් ඒකට මම ආදාල නැහැ, නැත්තම් සතිපුද්ගලෙක් ආදාල නැහැ. මේ දේවල් සිදු වෙන දේවල් වලට අපි ජීවත් වෙනවා කියලා දැනගන්න එක විතරක් ඇති. එතකොට අපේ අනාත්ම ධර්මයේ ටික 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 වර්ධනය වීමක් සිදු වෙනවා. ඒකෙන් යෝගාවචරයට තේරෙන්නේ සුතමේ ඥානයත් එක්ක ඊළඟට කාලයක් යද්දි මේ වෙන්නේ මොනවද කියන එක තමන්ටම පැහැදිලි වේ. එතකම් විශ්වාසයෙන් ධර්මයේ, බුද්ධ ධම්ම සංඝ කෙරෙහි විශ්වාසයෙන් දිගටම කරගෙන යන්න කියන එක තමයි කියන්නේ. සාමාන්‍ය ජීවිතේ වැඩක් කරද්දී පොතක් කියවද්දී ඒ වගේ හිත සතිමත් වෙලා සමාධිගත වෙනවා නම් ඉස්සෙල්ලා තමන් බලන්න ඕන තමන් කැමති මොකද්ද පොත කියවන්න දාසා, නැත්නම් අරක දිහා බලන් ඉන්නද කියලා, ඒ තදගතිය දිහා බලන් ඉන්නද කියලා. ඒක අනුව තමන්ට පුළුවන් පොත පැත්තකට දාලා පරියන්කයක් දාන්න, නැත්නම් ඒ පිළිබඳ සතිමත් වෙන්න, නැත්නම් පොත කියවන එක කරන්න. ඒක ඉතින් තමන්ගේ අතේ තමයි තියෙන්නේ. ඒක කෝක කරත් ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි. ඉතින් තමන්ට ඉතින් සංඥා වැඩි කරගන්න අවශ්‍ය නම් පොත කියවත් හොඳයි, සංඥා අඩු කරගන්න මට්ටමට යනවා නම් පොඩ පොත පැත්තකින් තියලා අර තදගති දිහා බලන්නත් පුළුවන්. ඉතින් ඒක තමන්ගේ රුචි අරුචිකම් අනුව සහ තමන්ට ආතති අඩු වෙන්නේ කොහොමද කියලා බලලා ඒ අනුව යන එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකෙදි පොත් කියවන්න එපා කියන්න බෑනේ. ඉතින් අපිට ඉතින් පොතක් කියවන දවසේ ඒ වගේ හිත එකඟ වීමක් තියෙනවා. ඒක නමුත් ඊට පස්සේ පොත පැත්තකින් තියලා හිත දිහා බලන්න ගියාම, නැත්නම් ඒ තදගති දිහා බලන්න ගියාම ඒක නැති වෙයි. ඉතින් ඒ වගේ මේක අර දෙපැත්තට මාරු වෙවි, වෙනස් වෙවි යනවා. ඉතින් Tamanට ආතති අඩු වෙන්නේ කොහොමද ඒක දිගේ යන්න කියන එක තමයි කියන්න
තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස, දෙවෙනි වார்த்தාව. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස, මා මූල කමඨණක් ලෙසට සක්මන් භාවනාවේ යෙදුණෙමි. පාදවලට සතිය පිහිටුවාගෙන වම් පාද පොළවේ ගැටෙන විට වම ලෙසද, දකුණු පාදයේ පොළවේ ගැටෙන විට දකුණ ලෙසද සතිය පිහිටුවාගෙන සක්මණේ යෙදුණා. පාදයේ පොළවේ ගැටෙන විට රළු ගතියක් දැනුණා. එසේ පාද පොළවේ ගැටීම කෙරෙහි සතිය පිහිටුවාගෙන පියවර 20ක් 22ක් පමණ තබන විට සිත වෙනත් සිතුවිලි වලට යොමුවීමක් සිදු විය. එසේ සිතුවිලි පිටතට විසිරුණු බවට මාහට හැඟී යාමත් සමගම නැවත සක්මන කෙරෙහි සතිය පිහිටුවා ගැනීමට හැකි වුණා. වරක පාදවල තෙරපෙන ගතියක්ද දැනීමට වුණා. තවදුරටත් භාවනාව සිදු කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක අවසන් ස්වාමීන් වහන්සේ.
ඒ කලින් පරියන්ක වාර්තාව වගේම හොඳ වාර්තාවක් සක්මන ගැන සඳහන් වෙන්නේ. ඉතින් ඒකෙදි කියන්න තියෙන්නේ අර වගේම සක්මනේ ඇතුළට පාදයන් වලට නැත්නම් මේ විතක් විචාර දෙක වැඩ කරලා ඒ සක්මනේ ඇතුළට කිඳා බහැලා තියෙනවා නැත්නම් নিমগ্ন වෙලා තියෙනවා. ඉතින් ඒක හොඳ ලකුණක්. තව විස්තර ওই විදිහට දකින්න ඕනේ සහ පරියන්කේ සහ ඉදින්දා ජීවිතය පිළිබඳත් පොඩි විස්තරයක් වார்த்தාවට ඇතුළත් වුණා නම් වටිනවා. ඉතින් මේකෙදි කියන්න තියෙන දිගට උම කරගෙන යන්න අර පුළුවන් තරම් ඒ සතියේ ඉරියව්ව මාරු වීමත් එක්ක කැඩෙන අවස්ථා ඉරියව් මාරු වෙන ඉරියාපත අවස්ථාවවලදී හොඳට තව සතිමත් වෙලා මොකද්ද මේ හැරෙද්දි වෙන්නේ නැත්තම් මේකෙන් යන්න යන්න තියෙන මේකේ අරමුණු නැත්තම් දිය වෙන ස්වභාවය ඒත් ඒ පිළිබඳ නැත්තම් මේක තව දුරට දිගට කරගෙන ගිහිල්ලා වාර්තා කරන්න. එතකොට තව අපිට විස්තර කරන්න පුළුවන් ඒකින්ද පරියන්කේ පිළිබඳත් එදිනදා ජීවිතය පිළිබඳත් පොඩ්ඩක් මේකට ඇතුළත් කරා නම් හොඳ උපදේශයක් දෙන්න තිබ්බා. දැන් මේකේ අනුව සක්මනේ කිසි ගැටලුවක් නැහැ දිගට කරගෙන යන්න කියන තමා තියෙන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස, තුන්වෙනි වார்த்தාව. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව පාදයේ ස්පර්ශයේ දෙස සිහිය යොදවමින් සක්මන ආරම්භ කළා. වම දකුණ ලෙස සිතමින් සක්මනේ යෙදුණා. පොළව ටයිල් පොළවකි. එහි සීතල බව පයට හොඳින් දැනුණා. කකුල් පොළවේ ගැටෙන විට තෙරපි මිරිකී කකුලට තද බවක්ද, කකුල් ලිහිල් වී උඩට එසවෙන විට පාදයට සැහැල්ලු බවක්ද දැනේ. මෙසේ සක්මණ පුරාවට මා දුටුවේ පාද දෙකම තෙරපෙන බවක්, නැවත ලිහිල් වන බවක් ලෙසය. එය චක්‍රයකි. එම චක්‍රයේ දිගින් දිගට සිදුවෙන ක්‍රියාදාමයකි. ඒ ගැන මහ සිහියෙන් නිරීක්ෂණය කළෙමි. මෙම ක්‍රියාවලිය දිගටම ඇති වී නිරුද්ධ වෙන ලෙස දුටිමි. ඒ තුළ අනිත්‍ය ගැබ් වී ඇති බවක් දැනුණා. මාහට සක්මනේ පියවර 20ක් 40ක් පමණ එක දිගට සිහිය පවත්වා ගන්නට හැකි වුණා. සිත විසිරී ගියද සක්මන වෙත සිත යොමු වේ. පින්නාත් ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව.
මේකෙත් සක්මනේ මුලින්ම පාදයට හිත යොමු කරගෙන අවධානය යොමු කරගෙන කරගෙන යනවා. ඒ වගේ කරගෙන යද්දි දිගට අපිට තේරෙනවා නිකන් බයිසිකල් පැඩල් එකක් පාගනවා වගේ මේක වම ඔසවද්දි දකුණ තියෙනවා. ඒක ක්‍රියාදාමයක්. ඒක සිදුවෙන ක්‍රියාදාමයකට අපි ස්වභාව ක්‍රියාදාමයකට අපේ හිත තිබ්බට පස්සේ තේරෙනවා මේක පැටර්න් එකකට මේක රූකඩ යනවා වගේ බයිසිකලයක් පදිනවා වගේ නැත්තම් නිකන් ලනු පැදුරක් පිටිපස්සට යනවා වගේ නිකන් අපි නිකන් රටාවකට යනවා. ඉතින් ඒකෙදි අපිට එහෙම රටාවකට යද්දි අපිට මුලක් මැදක් අගක් අපිට හොඳට තේරෙනවා ඔසවනවා යවනවා තබනවා කියලා. නැත්තම් අපි අමුවෙන් ඔසවනවා යවනවා තබනවා කියලා කෘතිමව කරන්න ගියාම මේ දේ පේන්නේ නැහැ. නමුත් මේ මට්ටමට යන්න ගියාට පස්සේ අපිට හොඳට තේරෙනවා අර ස්වභාවයෙන් මේ ඔසවනවා යවනවා තබන එක පැටර්න් එකකට හොඳට තේරෙනවා. වම තියලා ඉවර වෙද්දි දකුණ පටන් ගන්නවා, දකුණ ඔසවනවා තබනවා, ඊට පස්සේ ආයේ වම පටන් ගන්නවා. මේ වගේ එකින් එක මාරු වෙලා යන විදිහ හොඳට ස්වභාවිකව තේරෙන්න ගන්නේ මේ විදිහට ටිකක් සතිය හොඳට ඇතුළට කිඳා බැස්සට පස්සේ. ඉතින් ඒකේදී පුළුවන් තරම් හොඳයි මේ ටයිල් පොලව නැතුව වැලි පොලවක් හරි ලනු පැදුරක් හරි ගන්න පුළුවන් නම් නැත්තම් වෙන්නේ අර විලුඹට දැනෙන තද ගතිය කොන්දර දැනිලා සෞඛ්‍යයට පොඩි අහිතකර භාවයක් එන්න පුළුවන්. නැත්නම් කරන්නම දෙයක් නැත්නම් ඉතින් ටයිල් පොලව තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. නමුත් අපිට තව හොඳ අත්දැකීම් ගන්න පුළුවන් වැලි පොලවේ නැත්නම් තන කොළකොළ නැත්නම් ලනු පැදුරක. ඉතින් මේ විදිහ ටිගරම් කරගෙන යද්දි තව ඔය අරගත්ත අත්දැකීම් ටික පරියන්කේදී කොහොමද දැනුනේ, එදිනදා ජීවිතයට කොහොමද සම්බන්ධ වුනේ කියන එකත් මේ වார்த்தාවටම ඇතුළත් කරන්න කියන එක කියන් තියෙනවා හැමෝටම. ඉතින් එතකොට අපිට මේක තව පිළිබඳව තව කතා කරන්න පුළුවන් හොඳ දෙයක්. නැත්නම් අපිට තියෙන්නේ ඇත්තටම ওই විදිහට කරගෙන යන්න කියන්න තමයි. මොකද අපි දැනෙන්නේ මේ ටික අපේ ඇතුළෙම තියෙන ධාතු ස්වභාවයන්ගේ ස්වභාවය. ඉතින් ඒ පිළිබඳ මුලින් අපි කරන්නේ මේක මගේ කියලා මඤ්ඤණා කරන එක. පඨවිය මගේ, පඨවිය නැත්නම් වායු ධාතුව මගේ. ඒක කොහොමද කරන්නේ, කොහොමද වෙන්නේ මේක හරියද කියන ප්‍රශ්න ටික අපිට කොහොමද තියෙනවා. ඊට පස්සේ ටික මේක පරියන්කේ සාධනද ජීවිතේ යද්දී මේක අර මගේ දෙයක් නෙමෙයි, මේ ක්‍රියාවලියක් කියන එක හොඳට තේරුම් ගන්නවද නැද්ද කියලා අපිට හොඳට හොයන්න පුළුවන්. ඒකින්ද මේකෙත් තව පරියන්කේ සහ දිනදා ජීවිතයේ විස්තර අතුරත් කරලා හොඳ වාටාවක් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙමු කියලා ඊළඟ ප්‍රශ්නෙට යනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. පරියන්ක භාවනාව ආනාපාන සතිය දින කිහිපයක භාවනා ඇසුරින් වාර්තාව සකස් කර දින කිහිපයක භාවනා ඇසුරින් වාර්තාව සකස් කරමි. මම හුස්ම රැල්ල නාසය අග දැවටෙන ආකාරයේ දෙස සිහිය පිහිටුවා භාවනාව ආරම්භ කළෙමි. මුල් විනාඩි 15 පමණ වරින් වර සිතිවිලි පැමිණියද ඒ තුලින්ද ආනාපානයේ මට දැකගත හැකි විය. පසුව සිත හුස්ම වෙත එකඟ කරගත් අතර ඉඳහිට පැමිණෙන සිතිවිලි වලින් සිත මුදා හුස්මෙහි පිහිටුවීම පහසු විය. මෙසේ භාවනා කරගෙන යාමේදී ආශ්වාස ප්‍රශ්වාස යනු එක හුස්ම රැල්ලක් නොව හුස්ම රැලි ගණනාවක් බවත් එක දැනීමක් නොව දැනීම් ගොඩක් බවත් වැටහුණි. මේ දින කීපයේ සිත මද වශයෙන් දැනී නොදැනී ගිය දැන් සෑම විටම මෙය දැනේ. මෙහි යම් දෙදරවන සුළු බවක් වූ අතර එයින් මගේ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් පවා කම්පණය වන සැට දැනුනි. පසු දිනේ භාවනා කරන විට මා වෙනස් දෙයක් අත්දකින ලදී. එනම් කිසිම බලපෑමකින් තොරව හුස්ම නිරායාසයෙන් වැටෙන බවයි. මම වෙනම කෙනෙක් ලෙසත් හුස්ම වෙනම දෙයක් ලෙසත් දැනුනි. ඒ අතර සම්බන්ධයක් නොවූ අතර මම අන්සතු දෙයක් දෙස බලන්නාක් මෙන් ඒ දෙස බලා සිටියමි. පසුව හිස් අවකාශයේ ඇති එකම දෙයක් ලෙසින් නාසය අග ප්‍රකට වූ අතර පසුව ඒ ආනාපානය ලෙස වැටහීමට වඩා මට ඇති වී නැති වී යන දැනීම් ගොඩක් පමණක් බවයි. මෙසේ බලමින් මම පැයකුත් විනාඩි 40ක් පමණ ගත කර තිබුණා. තෙරුවන් සරණයි. ඒ වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඒකෙදි සඳහන් වාර්තාවයි ඉදිරියට ගිය යෝගාවචරය කියලා හිතෙනවා. හොඳට මේ වගේ ආනාපානයට හරි අපේ කයට හරි සතිය වර්ධනය වෙද්දී සතිය යොමු කරද්දී අවධානය යොමු කරද්දී අපේ හිතේ මේ තියෙන ස්වභාවය නැත්තම් මේ කයේ තියෙන ස්වභාවය හොඳට පැහැදිලි වෙන්න ගන්නවා. ඒක තමයි අනිත්‍ය දකින්නවා කියන්නේ. නැත්තම් අනිත්‍ය කී කියා මෙනෙහි කරාට ඒ දේ අපිට ළඟා වෙන්නේ නැහැ. නමුත් අපිට ස්වභාවයෙන්ම භාවනාව හරහා නැත්තම් අපි සතිය හරහා මේක අපිට කිට්ටුවේදී අනිත්‍ය ගොඩක් වෙලාවට අපිට තේරෙන්නේ නැහැ මේ අනිත්‍යයි කියලා. අපි අහනවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා. නමුත් මේ කම්පන චංචල කියන්නේම මේ තියෙන්නේ අපේ කයේ තියෙන බොහොම වේගෙන් ගලන කම්පනයකට නැත්තම් වේගයකට අපේ හිත හිමීට ඒකට ළඟා වෙනවා. ඉතින් ඒ කම්පන චංචල ගත්තට පස්සේ ඒකේදී සන්තතිය නැත්තම් ගොජේ කියලා ලොකු සංසය කියනවා. ඒ ගොජේට ගත්තට පස්සේ ඒක පැය 24ම අපි ගාව තියෙනවා. ඒ පැය 24ම ඒ ගලනේ ඒ ගොජේ ඒ වේගය ඒ දේ තියෙනවා. ඉතින් ඒ පැය 24ම ඒක තිබ්බට අපිට ඒකේ ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ. මොකද අපි ඒකෙන් තමයි රූපයක් හරි නැත්තම් සිතුවිල්ලක් හරි හදාගෙන ඒක තුළ ජීවත් වෙන්නේ. ඉතින් ඒක තමයි අමු මැට්ට කියන්නේ. මෙන්න මේ ඇතුළත තියෙන ගලණයට වේගයට අමු මැට්ට කිව්වොත් ඒකෙන් හදන වළන් තමයි ඔය රූප. නැත්තම් ඒකෙන් වළඳක් හැදුවොත් නැත්තම් කොරහක් හැදුවොත් මැටි වළඳක් හැදුවොත් මැටි කෝප්පයක් හැදුවොත් ඒ වගේ වෙනස් වෙනවා වගේ තමයි ඒ වේගයෙන් තමයි අපෙන් හැදෙන්නේ රූපයක් හැදෙනවා. රූපයක් හැදෙනවා ඒකට රූපයක් කියනවා. නැත්තම් සිතුවිල්ලක් හැදුවොත් වේදනාවක් හැදුවොත් ඔන්න ඔතනින් තමයි හැදිලා එන්නේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වෙන තැන. ඉතින් ඒකෙදි තමයි ඔය අපිට හිතා ගන්න බැරි මේක රූපය පේන වෙලාවට මේ සිතුවිලි නෑ, සිතුවිලි පේන රූපේ නෑ. නමුත් මේකෙන්ම තමයි ඔක්කොම හැදෙන්නේ. මේ පැය 24 මේක තියෙනවා. භාවනාවෙන් කරන්නේ මේ ටික අරටික අර මේ ස්වභාවික දේවල් ටික ඈත් වෙලා මේක ඇතුළට යන්න ගත්තට පස්සේ තේරෙන්නේ මේක යකෙක් ඉන්නවා වගේ. මේක දකිද්දි තමයි අනිත්‍ය දකිද්දි කට්ටියටම ඔක්කාරට එනවා, වමනට එනවා. මේ මොකද්ද කියලා තේරෙන්නේ නෑ, ප්‍රශ්නයක් විදිහට ගන්නවා. ඉතින් මේක ටික ටික පුරුදු කරන්න අපේ ජීවිතේ ඔතෙන්ට ඔළුව දාගත්තට පස්සේ අර කොහොම ගලවලා යනවා අපේ තියෙන නාම ධර්මද රූප ධර්මද කොහොම ටික ඈත් වෙලා මේක තනිකර ගොජයක් විතරයි කියන එකෙන් අපේ අර තියෙන කෙලෙස් ටික කැඩීගෙන යන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි මුල ආරම්භය. විපස්සනා විදී හොඳ ආරම්භයක් දෙන තැනක්. ඉතින් ඒකෙදි තමයි එහෙම වුණාට පස්සේ තමයි මේක හුස්ම ගන්නවා එක්කෙනෙක්. ඒක රූපයක් විදිහට යනවා, නාමයක් විදිහට අපේ හිත වැඩ කරන එක වෙනම තියෙනවා. ඉතින් මේකෙන් රූපේ නාමයේ සවත්තයි, නාමයේ රූපේ සවත්තයි කියලා පටිසම්භිදම්මග්ගදී ශුන්‍යතාවය අඳුන්වලා දෙන්නේ. මේ රූපය කියන එකට නාමය අදාළ නැහැ, නාමය කියන එක රූපය අදාළ නැහැ. ඒක තමයි ශුන්‍යතාවය වශයෙන් පටිසම්භිදම්මග්ගේ සඳහන් කරන්නේ. ඒක තමයි මේ ටික ටික අපිට මේ භාවනා කරද්දී අපිට දැනෙන්න ගන්නේ. මේ විදිහට දිගට කරගෙන යන්න අර වේගේ නැත්තම් මේ බොහෝම වේගෙන් කම්පන චංචල වෙනවා, ආනාපානෙ ගොඩාක් වගේ පේනවා, සිතිවිලිත් ඔක්කෝම යද්දි අන්තිමට නිකන් බත් හැලියක් ගොජ දානවා වගේ මේ දැනෙන ස්වභාවය. ඒක ස්වභාවයෙන්ම මතුවෙනවා, මතුවෙද්දී ඒක තමයි මේ ප්‍රකෘතිය කියලා හිතාගෙන ඒක හොඳට බලන්න, නැත්තම් ඒකට ඒක බලාගෙන යන සුළුව බල යනවා නෙමෙයි. නමුත් ඒක ආවට පස්සේ හොඳට මේක තමයි ස්වභාවය කියලා හොඳට තමන්ගේ නෙමෙයි වගේ ඒක දිහා බලන් ඉන්න පුළුවන් නම් මම හිතනවා පැය 24ම අපිට ඒක තියෙනවා. ඉතින් ඒකෙදී උපේක්ෂාවට යන්න 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 මේ ස්වභාවය තමයි මතුවෙන්නේ. ඒක තුල තමයි විද්‍යාව පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ටික ටික එතෙන්ට යන ගමනක් යන්නේ. ඉතින් විශ්වාසයෙන් දිගටම කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
ලිඛිත වාර්තා එපමණයි ස්වාමීන් වහන්ස. මේ සම්බන්ධ වී සිටින අයට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අත මේ සූ මාර්ගයෙන් අත ඔසවා ප්‍රශ්න කරන්න පුළුවන්. සාජ් දිසානායක ඒ මහත්මයාට මම ආරාධනා කරනවා මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ස්වාමින් වහන්ස.
තෙරුවන් සරණයි. ඇහෙනවා.
ස්වාමින් වහන්ස, මම භාවනාව පටන් අරගෙන දැනට අවුරුද්දක් අවුරුදුකමාරක් විතර වෙනවා ස්වාමින් වහන්ස. භාවනාවේ අත්දැකීම, ඊයේ අත්දැකීම ගැන කියන්න හිතුණා ස්වාමින් වහන්සේට. අද පර්යංකය ගැන තමයි සමිනාස ගොඩක් කියන්න තියෙන්නේ. ඊයේ පර්යංකය කරද්දී හැමදාම ආධුනිකෙක් විදිහට පටන් අරගෙන යන විදිහට තමයි යන්නේ. හුස්ම දිහා ආනාපානේ දිහා බලාගෙන සමහර අවස්ථාවවලදී හිස් තැන් වලට යනවා. නමුත් දැන් පර්යංකය යන්නේ වේදනාවෙන්ම තමයි ස්වාමින් වහන්ස. දැන් වේදනාව දිහා බලාගෙන ඉන්නකොට ස්වාමින් වහන්ස, ඊයේ අත්දැකීම වුණේ, ඒ කියන්නේ අර මම අල්ලගෙන ඉන්න වග තේරුම් යනවා. ඉතින් අර මම නැති වෙන්න යනකොට එන රියක්ෂන්ස් ඊයේ සෑහෙන්න නැවත අත්දැකීම් කරා ස්වාමින් වහන්සේ. කියන්නේ බෙල්ල කඩාගෙන වැටෙනේවා, හුස්ම නැවතෙන්න යනේවා, කියන්නේ අර මම මැරෙන්න යනවා වගේ කියන දෙයක් තමයි මට දැනුනේ. ඒව දිහා බලාගෙන හිටියා. වේදනාව ගොඩක්ම දැනෙනවා ස්වාමින්. කියන්නේ ඇඟ පුපුරන්න වගේ යන වග වේදනාව දරාගෙන ඉන්න බැහැ. නමුත් ශ්‍රද්ධාව පොඩ්ඩක් වැඩි කරගෙන බුදුහාමුදුරෝ ධම්ම සංඝ ගැන පොඩ්ඩක් මතක් කරගෙන එහෙම හිටියා ස්වාමින් වහන්ස. නමුත් අවසාන විනාඩි 15ේදී කියන්නේ දැක්ක ඇතුළේ ලොකු ද්වේෂයක් යනවා. ඉතින් ඇස් ඇරියා. නමුත් තව විනාඩි 15ක් තියෙනවා කියලා පරයන්කේ වෙනසක් කරේ නැහැ, ඉරියව්ව වෙනසක් කරේ නැහැ. නැවත ඒ ඉරියව්වෙම හිටියා. එතකොට නැවත අර විදිහටම තමයි කරකෙන්නේ ස්වාමින් වහන්ස. කියන්නේ බෙල්ල උණක් කඩාගෙන වැටිලා අර බෙල්ල කැඩිලා කියන්නේ එතන නැති වෙන්න යන වග තමයි දැනුනේ. ඉතින් මට හිතුනේ මම මොනා හරි එතන තව අල්ලගෙන ඉන්නවා කියන වග දැනුණා ස්වාමින් වහන්ස. ඉතින් පොඩ්ඩක් කියන්නේ කට උණත් ඇද වෙලා අර කියන්නේ පුද්ගලයෙක් මැරෙන කියන්නේ මම දැකලා තියෙනවා සමහර කියන්නේ මගේ ජොබ් එකේ කට්ටිය මැරෙන හැටි. ඉතින් අර ඒ විදිහටම තමයි මම මගේ රූපය දැක්කේ ස්වාමීන් වහන්ස. නමුත් අවසාන විනාඩි 15 ඉවර වෙනකොට ඒක අත්දැකීම් මුකුත් කරන්නේ නැතුව ඒක දිහා බලාගෙන හිටියා ස්වාමීන් වහන්ස. ඉතින් කැමති ස්වාමීන් වහන්සේගේ යම් කිසි උපදෙසක් අරගෙන ඉස්සරහට යන්න.
ඔව්, ඒකේදී දැන් අර ආවනේ පීක් එකකට, ඒ කියන්නේ වේදනාව පුපුරු ගහනවා, දරා ගන්නම බෑ. ඒකෙදී බුද්ධ ධම්ම සංඝ මතක් කරා කියලා පිටක් තිබුණා කියලා හිතනවාද?
ඔව් ස්වාමීන් වහන්සේ, එතනදී ඒ කියන්නේ උපේක්ෂා හිතක්, ඒ කියන්නේ අර මේ වේදනාව කමක් නැහැ, මේ ඕන දෙයක් වෙන්න කියලා මම හිතාග, ඒ කියන්නේ එහෙම හිතුවට ස්වාමීන් වහන්සේ යම් කිසි පොඩි වෙලාවක් තමයි ඉන්න පුළුවන්. නැවත අර මෙතන ඉන්න බෑ කියන එක දැනෙනවා. නමුත් අර බුද්ධ ධම්ම සංඝ මතු කරන්න තමයි ස්වාමින් වහන්සේ අර මාව නැති වෙන එක යන එක දිහා බලාගෙන ඉන්න ශක්තියක් හම්බුනේ ස්වාමින් වහන්සේ. ඔව්,
ඒ කියන්නේ අපි එතනින් තමයි මම ඇති කරන්නේ. කියන්නේ අපිට එනවා බයක්. මේ බයත් එක්ක තමයි අපි බුදුහාමුදුරන්ගේ හැරි එල්ලෙන්න හදන්නේ. නමුත් බුදුහාමුදුර එහෙම එල්ලෙන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ අපිට පොඩි කාලයක් අපිට ඒක සහනයක් ගන්න පුළුවන් අර වේදනාවෙන් අත් මිදිලා. එතකොට අපිට රූපයක් හරි සිතුවිල්ලකට හරි හිත යනවනේ. එතකොට අර වේදනාවේ කබල වගේ ගත්තින් නිකන් කබලෙන් ලිපට වැටෙනවා වගේ තමයි ඒක. නමුත් අපිට තේරෙන්නේ බුද්ධ ධම්ම සංඝ මතක් කරද්දී අපිට කන්සෙප්ට් එකක් ආයෙ ඔලුවට එන්නේ. කියන්නේ බුදුහාමුදුරු හරි මතක් වෙලා ආයෙක තියෙන අපි ඒකේ තියෙන අර මේ සංකල්ප ටිකක් අපි අරගෙන ඒක ඇතුළට අපි ආයෙ රිංගනවා. හැබැයි ඒක තමයි සමත විපස්සනා ක්‍රමය කියන්නේ. කියන්නේ යුගනන්ද ක්‍රමය කියන්නේ අපි ওই බුද්ධ සංඝ සම්ම වෙනුවට අපි ආනාපාන මෙනෙහි කරොත් නැත්නම් ආයෙ පිම්බීම හැකිලිම හරි කයට හරි හිත දැම්මොත් ආයෙ අර වේදනාව නැතිලා යනවා. වෙදෙනව නැතිව කියලා ගිහිල්ලා අපි අරකෙට ඔළුව දා ගන්නවා. ඊට පස්සේ ආයේ අපි නැවතත් ආ වේදනාව දිහා බැලුවොත් ආයේ අර විදිහටම අපිට දැනගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට යන ක්‍රමයක් තමයි යුගනන්ද ක්‍රමය කියන්නේ. ඕකේ සුස්ක විපස්සනා ක්‍රමය තමයි ওই වේදනාව දිහාම හොඳට බලන් ඉඳි වේදනාව බලන් ඉන්න ඕනේ. ඇයි මට මේ වේදනාව දිහා බලන් ඉන්න බැරි කියලා. එතකොට තමයි ඔයාට ওই අහුවෙලා තියෙන අර නුරුස්සනා ස්වභාවය දකින්න පුළුවන්. අපේ තියෙන ද්වේෂය හොඳට දකින්න පුළුවන් අන්නේ වෙලාවේදී. හැබැයි ඒක දැක්කොත් අර බුද්ධ ධම්ම සංඝ බැලුවට වඩා ලොකු සම්පජඤ්ඤයකට පැත්තකට අපි නැත්තම් මේ නාම ධර්මයකින් නාම ධර්මයක් වෙන් කරන මට්ටමටම අපේ හිත හොඳට සතිමත් වෙනවා. හැබැයි ඒක බලන්න ඕනේ බොහොම ප්‍රසන්න මනසකින්. කියන්නේ භය නැති වෙන්න, කියන්නේ මේක වෙන්න ඕනේ ටික 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 ওই විදිහට පුරුදු කරලා. අර නලියෙන කිටි කිටි ගාන වේදනාවේ ඒක ටික වෙලාවක් ඉන්නවා ඊට වඩා. ඊට වඩා අද ටිකක් ඉන්නවා. ඊට පස්සේ එහෙම එහෙම චුට්ට පුරුදු කර ඇති තේරෙනවා මේකෙත් අර මොහොකට අපි හිත දාගත්තොත් ඒ උපරිම වේදනාව තියෙන වෙලාවේ අපි සතුටු දෙයක් එකපාර මතක් වුණොත් අර වේදනාව නෑ පැත්තකවත්. ඒ වගේ අපි අපේ තියෙන්නේ අපේ අර මේ දුක නිකන් වවාගෙන ගන්න ගතියක් ඔතන අපිට අල්ල ගන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේක මේ වගේ අරමුණක් දීලා අපිට පෙන්නුම් කරන්නේ. අපි පුදුමාකාර කැමැති අර දුක්ඛ වේදනාවට. ඒක අතරින් නැතුව ඒක තදවට අල්ලගෙන ඉන්න ගතිය තමයි අපේ ওই ටික ටික ස්වභාවය. ඒක තණ්හාවක්. ඉතින් ඒක හරි අමාරුයි අල්ලගන්න. මොකද ওই උග්‍ර වේදනාව තියෙන තැන එහා පැත්තේ විවේකේ තියෙනවා. එතනම තියෙනවා මේ බොහෝම නොසන්සුන් මනසක් තියෙනවා. නැත්නම් ආනාපානෙත් තියෙනවා, නැත්නම් සිතුවිලිත් තියෙනවා. නමුත් අපි අරක තදවට අල්ලගෙන ඉන්න ගතිය අපිට හොයාගන්න අමාරුයි මුලින්. ඒකට කරන්න තියෙන දිගට ওই කිටි කිටි ගාන වේදනාව උදවට බලන් ඉද්දී අපිට ඒක අල්ලගන්න පුළුවන්. මේක ඇයි මෙහෙම මේ විදියට පොරකන්නේ මේකත් එක්ක, මොකද්ද මේක යට තියෙන ප්‍රශ්නේ කියලා. එතකොට හොයා හොඳට ඔය වගේ අල්ලගන්න පුළුවන් අර ද්වේෂ ස්වභාවය. ඒක ටික 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 අල්ලන් අල්ලන් ওই විදියටම දිගට කරගෙන යන්න තමයි තියෙන්නේ. ඒකෙදි අර තියෙන්නේ අපි මොහොකාරි අපි බයක් හරි සැකක් හරි ආවොත් බුද්ධ ධම්ම සංඝ හරි ආනාපානෙ හරි පිඹීම හැකිලිම හරි නැත්තම් වේදනාව කියලා හරි මොනවා හරි මෙනෙහි කිරීමකට හිත දාන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමේ තමයි එහෙම දාන්නෙත් නැතුව හොඳට පුළුවන් තරම් මේකේ මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක හොඳට විචාර බුද්ධියෙන් මේක දිහා බලන එක. අර දේශ ස්වභාවයෙන් නැතුව. ඉතින් මේක අර මං කියන්නේ නැහැ කාගෙන කට්ට කාගෙන දත කට පුට්ටු වෙන විදිහට මේ මේක දිහා බලන්නේ කියලා. ප්‍රමාණයක් අදට වඩා හෙට, ඊට වඩා අද හොඳට බැලුවා නම් අදට වඩා හෙට තව ටිකක් ඉවසලා ওই විදිහට බලන්න බලන්න ඒකෙන් එන සතිය සහ ඒකෙන් එන දැනුම බොහොම ශීඝ්‍රයෙන් එන දෙයක්. ඒ කියන්නේ එවෙලෙම එන දෙයක්. يعني ওই මරණය ඉස් මහරියට මරණය ඉස්සරහින් තියාගෙන ඉන්නවා වගේ දෙයක්. ඒකට මාරයටවත් කරන්න දෙයක් නැහැ එතනදී. ඒ කියන්නේ හරීම තියුණුයි සතියත්. ඉතින් ඒක තමයි ඔය වේදනානුපස්සනාව කායනුපස්සනාවට පස්සේ තියෙන්නේ. කායනුපස්සනාව හොඳට ප්‍රගුණ කරපු කෙනෙක්ට මේක බය නැතුව බලන්න පුළුවන්. මොකද කයදියා හොඳට බලලා තියෙනවනේ අපි මේ අනාත්ම විදියට නැත්නම් මගේ දෙයක් නෙමේ විදියට සහ ඒකේ තියෙන ආකාර බලලා තියෙන හින්දා මේක හොඳට පුළුවන් එහෙම කරපු කෙනෙක්ට මේ වේදනාව දිහත් අර කය දිහා බැලුවා වගේම මේකේ ස්වභාවය බලන්න. ඒ දේ එකපාරක් ඇල්ලුවා නම් දෙපාරක් ඇල්ලුවා නම් හොඳට තේරෙනවා මේක ඇති දෙයක් නැහැ. මේක තියෙන්නේ හුදු සිතුවිල්ලක් විතරයි වේදනාව කියන්නේ. මොහුදු චෛතසිකයක්. නමුත් මේක කරන හරියක් කියලා අපිට තේරෙන්නේ අපේම තියෙන අවිද්‍යාව අල්ලන්න පුළුවන් හොඳම තැනක් කියලා ওই වේදනාව හඳුන්වන්න පුළුවන් මේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඉතින් ඒකෙදී යන විදිය කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට යන්නේ අර විශ්වාසය ඇති කරගන්න තමයි මේ වගේ සාකච්ඡා කරාට පස්සේ හොඳ විශ්වාසයක් ඇති වෙනවා මේ දේ හරි නේද කියලා. මේ දේ කළ යුත්ත නේද කියලා. ඉතින් මං අහනවා ඒකෙදී තියෙන මොනවා හරි ඔය කියපු ටිකෙන් කරගෙන යන්න මොනවා හරි ගැටලුවක් තියෙනවද?
ගොඩක් පිංස්තා විනාස ගොඩක් තේරුණා. මම හිතන්නේ ඒ විදිහට මම පොඩ්ඩක් බලන්න ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්ස. අර මේ නැගිටින්න යන ගතිය එතනදී දේශය ඇති වෙන එක පේනවා. නමුත් එතනට අර ස්වාමීන් වහන්ස කිව්වා වගේ තවත් සතියෙන් යුතුව එතන බැලිය යුතුයි කියන එක තමයි දැන් අද ගොඩක්ම දැනුනේ සම්ප්‍රජාණයෙන් ස්වාමීන් වහන්සේ.
ඔව් ඒක දිගටම කරගෙන යන්න අපිට ආයෙ සරණක් කිසිම තැනක නැහැ. අපිට අපේ විසරණ විතරයි. බුදුහාමුදුරුත් පෙන්නන්නේ පුළුවන් නම් කාපම් බැයි නම් කාපම් කියලා තල්ලු කරනවා. තල්ලු කළ ක්‍රමයේ කියලා දෙනවා. ඉතින් ඒකෙදී අපි බුදුහාමුදුරුවන්ගේ තියෙන විශ්වාසය තියෙන්නේ එතන. බුදුහාමුදුරුව කෙරෙහි තියෙන ශ්‍රද්ධාව තියෙන්නේ නැවතත් බුදුහාමුදුරුව මතක් කරගන්න එක නෙමෙයි, ශ්‍රද්ධාවෙන් මේ පිළිබඳ දිහා හොඳට බලන එක. එතකොට එන්නේ අචල සද්ධාවකට කිට්ටු වෙන්න අපි ටික ටික කිට්ටු වෙනවා. නැත්තම් ආයි යන්නේ අමූලික සද්ධාවට, නැත්තම් බුදුහාමුදුරුවනේ කියලා ඒ පැත්තට යනවා. මේකෙදි කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේක මම මැරෙන්නේ නැහැ, මේක නිකන් පොඩ්ඩක් ඉඳගෙන ඉන්න, මේක කකුල වෙනස් කරපු ගමන් මේ වේදනාව කොහෙවත් නැහැ, නැකිට ගමන් මේ වේදනාව කොහෙද කියලා නැහැ. ඒකෙ හින්දා අපිට තියෙන්නේ විශ්වාසයෙන්, ශ්‍රද්ධාව කියන්නේ මේක මේ මොකුත්ම වෙන්නේ නැහැ, මේක තියෙන බොරු ප්‍රෝඩාවක්, මේක කොහොම හරි මං අල්ලනවා කියන මේ දැඩි වීරයෙන්, සතියෙන්, අදිෂ්ඨානයෙන් හොඳට අර ද්වේෂ ස්වභාවය හොඳට අල්ලගත්තා නම් එතනම ඒ ද්වේෂය අයින් වෙච්ච ගමන්ම එතන පිහිටන්නේ සමාධිය. ඉතින් විරිය, සතිය, සමාධිය මේ විදිහට වර්ධනය වෙන හොඳ තැනක් කියලා හිතාගෙන ඉදිරියට කරගෙන යන්න.
ගොඩාක් පිං ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
බන්දුල සොයිස මහතා අත ඔසවාගෙන හිටියා.
සරණස වෙලාවක් තියනවාද? 1:53යි. මම එහෙනම් පොඩි පහදලි කර ගැනීමක්. සක්මන් කරනකොට මම කාලයක් මේ සතිය වඩපු කෙනෙක්. මට සක්මනේ හොඳට වැටහෙනවා, පය තියෙන විදිහකට පයට බර යෙදෙන හැටි. එකම සක්මනේ කෙරවරත් ටිකක් සංසිඳෙන ස්වභාවයකුත්. මගේ ප්‍රශ්න ස්වාමීන් වහන්ස, දැන් සක්මන් කරනකොට අපිට දැනෙන සිතුවිලි වගේ බාහිරයට යන දේවල් එනවනේ, ඒවා මට එතකොට ඒක හරහා ඕනම් සක්මන්ට ගන්න පුළුවන්, එහෙම නැත්නම් ඒක දිහත් බලන් ඉන්න පුළුවන්. මගේ දැන් සමහරක් දැනෙන ඒවා මට තේනසන සේවා මගේ මම විශේෂයෙන් ඒ ගැන යොමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ බල ඒ කියන්නේ බල පේනවා, නමුත් ඒවා එහෙම නැති වෙනවා. එතකොට ඒක සංඥාවක් කියන්නේ පොන්දු ස්වාමීන් වහන්සේ, නැත්නම් ඒක චේතනාවක් කියන්නේ මොකද? ඒ සංඥා චේතනා දෙක බොහොම එකිනෙකට ආසන්නයි කියලා මට වැටහෙනවා. මට පොඩ්ඩක් ඒ සංඥාව ගැන
පොඩ්ඩක් අයි පැහැදිලි කරන්න කර මේ අන්තිමට කිව්ව ටික සංඥාවක්ද කියන එක අහන.
ඔව්, එතකොට සාහන දැන් යම් කිසි දෙයක් හිතවිල්ලක් වගේ දෙයක් හිතර නැගෙනවා, ඒකම නැగిලා ඒක එහෙම්ම නැති වෙලා යනවා. එතකොට සමහරක් සිතුවිලිත් එක්ක ටිකක් يعني සක්මනත් කිරන ගමන් ඒක ටිකක් පවතින බවක් තේරෙනවා ඒ ආපු සිතුවිල්ල. නමුත් ඒකෙන් මගේ සක්මන්නට බාධාවක් නැහැ. නමුත් මට දැනගන්න ඕන ඒක සංඥාවක් කියලා කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒකට මම චේතනා කරනවාද කියලාත් මට වැටහෙන්නේ නැහැ හරියට.
ඔව්, සංඥාව කිව්වට පස්සේ ඒකේ තියෙන්නේ හඳුනා ගැනීමක්. ඒ කියන්නේ අපි රූපයක් හරි නැත්නම් ඒකේ තියෙන කහපාටක් හරි වර්ණයක් හරි ගන්ධයක් හරි රසයක් හරි ඒක හඳුනා ගැනීමක් වෙනවනම් ඒකේ ඒක තමයි සංඥාව. ඒ කියන්නේ ඒකේ තියෙන ස්වභාව ලක්ෂණ ආකාර ඒ දේවල් හරහා තමයි සංඥාව හටගන්නේ. මේක අපි දිගපළලත් එක්ක අපි මේක හිතා ගන්නවා හරි මේක තමයි කියලා. චේතනා කිව්වට පස්සේ ඒක තියෙන්නේ සිතුවිලි හරහා. දැන් යන්න සක්මන් කර කර ඉදී හිතෙනවා එකපාරට යන්න ඕනේ කියලා, නැත්තම් වැසිකිළියට යන්න ඕනේ කියලා, නැත්තම් මොනවා හරි වැඩක් දාලා සිතුවිලි ටිකක් එනවා මේ මොකක් හරි කරන්න, දෙයක් කරන්න. ඒ කියන්නේ සංස්කරණයක්, ඒ කියන්නේ සකස් කිරීමක් කරන්න සිතුවිල්ලක් එනවා. ඒක චේතනාවක් වෙට වැටෙන්නේ. ඒ කියන්නේ මොනවා හරි දැන් මම සක්මනේදී යන්න හිතෙනවා ඉඳ ගන්න, නැත්නම් ඉඳගෙන ඉදී ආයෙ සක්මනට එන්න හිතෙනවා. මේ වගේ ඉරියව් මාරු කරන්න, මොනවා හරි සකස් කිරීමක් කරන්න, නැත්නම් මොනවා හරි ප්‍රාර්ථනාවක් කරන්න, නැත්නම් මෙතනම ඉඳ දිගට මට ලැබේවා කියලා වගේ, අන්න ඒ දේවල් තමයි චේතනා කියන්නේ. සංඥා මට්ටමට යන්නේ මේ වේදනාව මට සුඛයක්, නැත්නම් මේ අනේක මට දුක වේදනාවක්, නැත්නම් මේක සුඛ වේදනාවක්, මේක කම්මැලිකම, නැත්නම් ඒ වගේ හඳුනා ගැනීම පැත්තට තමයි සංඥාව වැටෙන්නේ. ඉතින් ඒකෙදි අපි ওই දේ නම් කරන්න අවශ්‍ය නැහැ. ওই මට්ටමට යද්දී උහි යන්න දුන්නට පස්සේ ඒවත් නිකන් අර හැම දෙයක්ම නිකන් සිතුවිලිත් ඇවිල්ලා සමහර ඒවා දිගට යනවා, දිකට සිතිවිල්ලක යනවා. නමුත් සිතිවිල්ලක ඉන්නගේ ඒකත් එහෙම වැක්කිරලා වැටලා යනවා, හැරිලා යනවා. එතකොට එන්නේ නිකන් සිතිවිලි කෑලි. ඒ සිතිවිලි කෑලි වල තියෙන්නේ හොඳට බලුවට පස්සේ රූප කෑලි ටිකක්. එක්කෙනෙක්ව මතක් වෙනවා ටිකක් සිතිවිලි ටිකක් හැදෙනවා, ආයෙ රූපයක් මතක් වෙනවා ආයෙ සිතිවිලි ටිකක් හැදෙනවා. මේ වගේ පොඩි පොඩි කෑලි 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 ෆිල්ම් එකක් වගේ දිග ගලනකට යන්නේ. ඇති ඒකෙදි හරි අමාරුයි මේ සංඥාවද චේතනාවද කියලා වෙන් කරන්න. ඔක්කොම එක ගොජේට දාලා මේ ගොජේ නැතිනවා ඇතිනවා කියලා බලන්න පුළුවන් නම් අර නිකන් gediya pitima අපිට ඒ දේ බලන්න පුළුවන්. සමහර වෙලාවකට එනවා මේක මේ මේ අර රිඩක්සිසම් වගේ මේක හොඳට මේක සිතුවිල්ලක් මේ සිතුවිල්ල මේවයි වැඩ කරේ කියලා බලන්න පුළුවන් වෙලාවකුත් එනවා. ඒ වගේ මේක වැඩ කරන්නේ පටිච්ච සම්පන්න ස්වභාවික විදිහකට. අපිට තියෙන්නේ ඒ වැඩ කරන්නේ කොහොමද කියලා ඒකත් එක්ක බලාගෙන ඉන්න එක තමයි කියන්නේ. මන් දන්නේ මට කිව්ව එකෙන් ප්‍රශ්න විසඳුණාද කියලා.
එමසමස කියන්නේ දැන් කියන්නේ ඉන්නදී එතකොට කියන්නේ මොකද්ද කියලාත් ඒක අපි තුමු සිටවිල්ල පුද්ගලෙක් කියලා කියන්නේ ඒකත් තේරෙනවා. කියන්නේ එතකොට කියන්නේ සංඥාවක් බව වැටහෙනවා. නමුත් ඒකට ඒක චේතනා කිරීමක් නැහැ. එතකොට වංශයේ කිව් විදිහට ඒක මේ එහෙම එන දේවල් සිතුවිලිය කියලා වෙන් කරන්නේ නැතුව එහෙම යන්න දෙන එක ළමයි කරන්නේ.
ඔව්. එතකොට අපේ හිතේ හොඳට බලන්න අපේ ඔළුව ඇතුළේ වෙහෙස අඩුයි. අපි මේවා වෙන් කරන්න නම් කරන්න ගියොත් හරි වෙහෙසක් එනවා. ඒක සමහර වෙලාවක් එනවා ඒක නම් කරන්න පුළුවන් වෙලාව. ඒක ස්වභාවිකවම නම් වෙනවා සමහර ලාවට. ඒ කියන්නේ ඒක ඇතුළට බැහැලා නැත්නම් ආනාපානට නම් ආනාපානය ඇතුළට ගිහිල්ලා හොඳට බලන්න පුළුවන් වෙලාව. සමහර වෙලාවට මේ මුළු පද්ධතියම බලන්න වෙනවා. එතකොට ආනාපානයකට හිත දාන්න ගියොත් නිකන් වෙහෙසක් එනවා. ඒක ඒක මෙහෙයීමක් කරන්න ඕන කෘතීම ගතියක් එනවා. ඒකෙහි හොඳට බලන්න ඕන. දැන් මේක ගලන එකට එනවා ගොජියට එනවා. ඒක වෙන් කරන්න ගියොත් ඔළුව ඇතුලේ වෙහෙසක් නම් ඒක අවශ්‍ය නැහැ ඒක කරන්න. ඔහේ යන්න දෙන්න තියෙන්නේ. එතකොට ඒක මොකද අපි වෙන් කළ දැනගත්ත කියලා අපිට ලොකු වාසියකුත් දෙන්නේ නැහැ. වෙන් කළ දැනගන්න පුළුවන් වෙලාවට ඒක උනා ඒක ඒක නොකර ඉන්නවා කියන එකේ වාසියකුත් නැහැ. ඒකින්ද අර වෙන්න ස්වභාවිකව වෙන්නේ මොකද්ද ඒක හොඳට දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒ දැනගත්තාම හොඳට සමාහලාවට මේකයි සංඥාව කියලා ස්වභාවිකවම පෙන්වන ගතියක් එනවා. මේකයි චේතනාව කියලා ස්වභාවිකවම පෙන්වන ගතියක් එනවා. ඒ වෙලාවේදී ප්‍රශ්නයක් නැහැ. මේකෙදි තියෙන්නේ පුළුවන් තරම් ඔය කියන විදිහට අපිට නිකන් ගැටලුවක් මතුවලා තියෙන. එතකොට තියෙන්නේ හොඳට මේක සංඥාවද චේතනාවද මොකද්ද කියලා බලන්න නැතුව එහෙ යන්න දෙනවා. හොඳට දැනගන්න ඕනේ මේ සක්මනේ ඉන්නේ පරියන්ක ඉන්නේ කියලා දැනගත්තら ඒ දැන ගැනීම ඇති ඊටු ටික ස්වභාවිකව වෙනවා.
එමසනන්ස එතකොට ඒක මනාපමනාප කියලා දැන් මම කියන්නේ සමනස ඉදිනදා වැඩ කටයුතු කරනකොටත් ඒ වගේ දෙයක් එනවනම් ඒක විශේෂයෙන් මනාපයක් කියලා බැලීම අවශ්‍ය නැහැ.
ඒක තමන්ට දැනෙනවා. ඒක ඒක කියන්නේ අපි ඒක අනුමාන ඥානෙනුත් බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙයට මම කැමති වෙලා තියෙනවා මේ දෙයට අකමැති වෙලා තියෙනවා. ඒක හොඳට දැනගන්න පුළුවන්. ඒ ස්වභාවිකත්වයේ ප්‍රතික්ෂේප කරනවා නම් ඒතර මනාපමනාපයක් හට ගන්නවා. ඒ කියන්නේ ඔයා හිතන්න අපි භාවනා කරගෙන යද්දී හොඳට ආනාපානෙට හිත යනවා. ඊට පස්සේ එක පාරට මේ ආනාපානෙ නැති වෙලා මුළු කයම නැත්නම් සිතුවිලිම මුළු පද්ධතියම දැනෙන්න ගන්නවා. යම් කිසි කෙනෙක් ආනාපානෙට නැත්නම් රූපෙට නම් කැමති අර මේ ඒ ආනාපානෙ නැතුව ගිහිල්ලා නැත්නම් ගොජේට ඇවිල්ලා නැත්නම් ගොජෙත් නැතුව ගිහිල්ලා යන ස්වභාවයට අකමැති. එතකොට එයා කරන්න පුළුවන් තරම් ආය ආනාපානෙට එන්න උත්සාහ කරනවා. සමහර කෙනෙක් ඒ සිතුවිලි වලට නැත්නම් වේදනාව වලට කැමති නම් ඒ පැත්තට ඒ අරූප ස්වභාවයට මේ යනවට ඒකට කැමති. ආයේ අර ආනාපානෙ මෙනෙහි කරන්නවත් කැමති නැහැ. ඒකේ ආනාපානෙ ආයේ මතුවෙද්දී ඒක ගන්නවත් කැමති නැහැ. එතකොට අර නිකං ඉඳ මෙනෙහි නොකර නිකං ඉඳ ස්වභාවයට කැමති. ඒ කියන්නේ ඒක දිහා බලන්න කැමති නැහැ. ඒකෙන් අඳුර ගන්න ඕනේ මේ මේ මම මොකාටද මේ යන්නේ නැත්තම් මම මගේ ඇතුළත වැඩ කරන අනුශාසය හොඳට දැනගන්න පුළුවන් ඒක එවෙලෙම බලන්න ඕනේ. ඒකේ එවෙලෙම දැනෙනවා. ඒ කියන්නේ තමන් දැනගන්න ඕනේ මොකද්ද තමන් ආතතියකටපත් වෙන්නේ කොතනද කියලා. පැහැදිලිද මම මේ කියන එක?
ඉතිමේශමත් දැන් කියන්නේ වාංශය එතකොට සමිලි පරිරංකය ගැන සඳහන් කරපින්ද දැන් පරිරංකයේදී ඒ වගේ හිත සංසිඳෙනවා නම් ඒ සංසිඳීමටම යන්න දෙනවා මිසක් ආයි අනාපාණය බැලීම අවශ්‍ය නැහැ.
අවශ්‍ය නැහැ කියන එක මම මේ කියන්නේ. ඒ කියන්නේ අපි තීරුම් ගන්න ඕනේ දැන් මොකද්ද වෙන්නේ මේක ඇතුලේ කියලා. මොකද ඒක තේරුම් ගන්න නැතුව අපි මොන හරි කරන්න ගියොත් එතන මම රිංගුණෝ. වෙලා තියෙන්නේ අපිට මුලින් යෝගාවචරයට වෙලා තියෙන්නේ ඒක ඒක වෙලාවකට තැම්පත් වෙනවා ඒක වෙලාවකට විසිරෙනවා. ඉතින් මේක ඇතුලේ හොයනවා මේ මමයා කොහෙද තියන්නේ කියලා. කියන්නේ ඒක ඒක වෙන්නේ අපේ මනාපමනාප දෙක අතනෝ. ඒ මනාපමනාප දෙක වැඩ කරනකම් අපි මුඛාකාරී එල්ලෙන්න හදනවා. ඒ කියන්නේ අර තියෙන ස්වභාවික ගලණයට මෙවෙන්නේ නැතුව තැම්පත් වෙදි විසිරෙන්න එකට කැමති කෙනා විසිරෙන එක දිහා බලන් ඉන්න තැම්පත් වෙන එකට බොහෝම බයයි. සමහර තැම්පත් වෙන එකකට ආසයි. එතකොට විසිරෙද්දි එනට එයාට ප්‍රශ්නයක්. එයා උත්සාහ කරන පුළුවන් තරම් අර තැම්පත් කරගන්න. නමුත් බලන්න පුළුවන් නම් මේ දැන් තියෙන தත්ත්වය මොකද්ද? ඒක හොඳට අඳුනාගෙන ඒකට ඉඩ දුන්නාම හොඳට බලන්න පුළුවන් ඒ විසිරෙද්දි කොහොමද වැඩ කරන්නේ, තැම්පත් වෙද්දි වැඩ කරන්නේ. මොකද මේක අපි කොහොම කරත් මේක යන ස්වභාවයක් නේ තියෙන්නේ. එයාට ඕනලාට විසිරෙනවා, එයාට ඕනලා තැම්පත් වෙනවා, එයාට ඕනලාට හිතවිලි එනවා, නාම ධර්ම රූප ධර්ම වැඩ කරන්නේ එයාට ඕන විදිහට. ඉතින් අපි දැනගන්න ඕනේ කොයි දේ ආවත් අපිට මගේ නෙමෙයි වගේ බලන් ඉන්න පුළුවන් නම් ඒක වර්ධනය වුණා නම් ওই කොයි තැනකත් විපස්සනාව දිනනවා. ඉතින් ඒකෙදි හරි අසරණ වෙනවා ඇත්තටම. මේ ඊට පස්සේ හිතෙන්නේ මේක යකෝ භාවනාවක්ද කියලා, මේකත් භාවනාවක්ද කියලා හිතනවා. ඉතින් ඔක්කොම නිකන් ඉන්නා වගේනේ. ඉතින් ඒකෙදි එන සැකය තමයි විචිකිච්ඡාව. ඒක පුළුවන් තරම් දුරු වෙන්න දිගට විශ්වාසයෙන් නැවත නැවත සාකච්ඡා කරමින් මේක දිගට කරගෙන යන එක තමයි මුල කරන්න තියෙන්නේ. ඊට පස්සේ තේරෙනවා ඉතින් කෝකත් එකයි, මගේ කියාගත් ඔන්නේ දුක. ඉතින් අර මගේ නෙමෙයි වගේ ස්වභාවයෙන් බැලෙනකන් දිගට 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 මේක මේ මූල කර්මස්ථානෙකුත් ළඟින් තියාගෙන බයසකයක් ආවොත් ඒක මෙනෙහි කරන්ද දිගට යද්දි මේක මතුවේ කියලා කියනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒකයි කියන්නේ අර කෙලෙස් වල ඉද්දි ඒකට කැමති කෙනා විවේකයට පුදුමාකාර අකමැත්තක්. විවේකයට කැමති කෙනා අර කෙලෙස් වලට පුදුමාකාර අකමැති. ඉතින් දෙකම ඇති වෙන තණ්හාවක්. ඉතින් ඒක තේරුම් ගන්න අර තමයි කියන්නේ අර ගිනියම් මිර සඳ සිසිලස අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද. ගිනියම් මිර සඳ සිසිලස අතරේ හොයනවා මේ කවුරුද, මේ අපි කවුරුද කියලා. තේරුණා කියලා හිතනවද?
සනස උත්සාහ කරනවට.
ඕමයන් ඕමයන් හැමදාම කතා කරමු. එතකොට ඔය ටික සුද්ධ වෙලා යන්නේ නැතේ.
අවසරයි ස්වාමීන් වහන්සේ, තව වෙලාවක් ගන්න පුළුවන්ද?
ඔව්.
මහත්මයෙක් අත උස්සලා තියෙනවා නාමන්ත සන්තිරිගේ කියලා. ඒ මහත්මයාට අවසර.
ඔව් අපි අවස්ථාව දෙමු.
උමුස්සති ස්වාමීන් වහන්සේ අවසරයි. තිරුවන් සරණයි. මම ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ජීවිතයේදී දැන් කායට හිත පිහිටවලා ඉන්න විදිහට සතිමත් වෙනකොට මට ඉස්සර මාසිකට විතර කලින් නම් පටවි ස්වභාවය තමයි දැනුනේ වැඩියම. ඒ වුණාට ඊට පස්සේ ආපු ධාතු වගේත් දැනෙන්න තේරුම් යන පටන් අරගත්තා. එතකොට දැන් මට තේරෙනවා දැන් ආපු ධාතු වගේ තේරුම් යනවායි කියලා. එතකොට අමාරුයි කයට හිත පිහිටවන්න. ඒකම ප්‍රණීත වෙනවා නිකන් අවකාශය වගේ එක, හිස්තැන වගේ ගතිය තියෙනවා. එතකොට මං ඉඩ දෙනවා මේ සතිමත් බවට යන්න, ඒ හිස්තැනට සතිමත් වෙන්න ඉඩ දීලා මේ පටවි ආපෝ දෙක දිහා කය දිහා ආපෝ නැවත බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉන්නකොට මම කල්පනා කරනවා ඇයි මේ කයේ හිත පිහිටන්නේ නැතුව සතිමත් බව ඇයි අවකාශයට යන්නේ කියලා. එතකොට මට තේරෙනවා ඒ මම කයේ දිකටම හිත පිහිටවනකොට ආපෝ ස්වභාවයත් එක්ක නිකන් ටිකක් 280 වගේ දිහාවකට මට තේරුම් යන්න පටන් ගන්නවා කියලා. එතකොට අර සාමාන්‍ය ජීවිතයේ මේ අනිත් වැඩ කර කරනේ මේක කරන්නේ. එතකොට අර ටග් ගාලා නිකන් ටෙනිස් බෝලයක් බිත්තියක වැදිලා අනිත් පැත්තට එනවා වගේ කයෙන් හිත මේ අවකාශයට යනවා. දැන් මම මේක ටිකක් සතියක් විතර තිස්සේ මේ නිරීක්ෂණය කරගෙන ඉන්නේ. ස්වාමීන් වහන්සේ මෙහෙමම කරගෙන යන්නද නැත්නම් වෙනසක් කළ යුතුද කියලා දැනගන්න කැමතියි.
ඒකෙදි ඒවා කියන විදිහට කය දිහා බලන් ඉන්නවා කියලා කරන්නේ 233 නැත්තම් කයේ තියෙන ස්වභාවයේ ගති ලක්ෂණයකට මුණ දාලා ඉන්නවද?
කය දිහා බලනවා කියන්නේ ස්වයංහන්ස කය ඉරියව්ව නිකම්ම මේ මට කය සංවේදනය වෙන විදිහ දැනෙන්නේ තද බවයි මුලින් දැනුනේ. පහු වෙලා ඒක මේ ඇතුලේ නිකන් ලේ වගේ හරි ගමන් කරන බවක් පේන්න ගත්ත ටිකක් කාලයක් ටිකක් කරන් යද්දී මම 233 කියලා වචනයක්වත් එහෙම හිතවිල්ලක්වත් මම හිතන්නේ. නමුත් හොඳට සතිමත් වෙනකොට මේ කය ඇතුළේ නිකන් කැමරාවක් දාලා ඇතුළේ මේ කොටසින් කොටස බලනවා වගේ පේන්න ගන්නවා. එතකොට ටිකක් ඔළුව රිදෙනවා, ඔළුව කැරකිල්ලක් එනවා. මම මේක ඇසුරු කරගෙන නේද ඉන්නේ කියලා නිකන් කලන්ත යන දාන්නේ. නමුත් ටිකක් මේ කම්පන ස්වභාවයක් එනවා කියලා පේනවා. මේ කම්පනයත් එක්කම අර හිත සමාධිමත් වෙනවා වගේ වෙලා අවකාශය දැනෙනවා හොඳට. මට කොහොමත් සවින්නන්ස හිස්තැන පොඩි කාලේ ඉඳන් හිස්තැන හොඳට තේරෙනවා. දැන් මේක කරද්දී හිස්තැන තවත් හොඳට තේරුම් යනවා. මේ හිස්තැන ඉස්සරහට එනකොට හිස්තැන අරකට සාපේක්ෂව ගොඩක් ප්‍රණීතයි. ඉතින් අර මේ මඩක ඉඳලා මේ ටයිල් පොලොකට අපය තියනවා වගේ මම හිස්තැනට ඉක්මනට යනවා. එතකොට හිස්තැනට ගිහිල්ලා ආපහු කය දිහා බලලා තිපෙන්නේ පට විස ආපහු පේන නමුත් අර විස්තර පේන්නේ නැති හින්දා ඒක හරි සනීපයි.
ඔව් හරි ඒගේ ඉදිරියට ගිහින් තියන එක ඒක ගැටලුවක් නැහැ. මම මුල ටික පොඩ්ඩක් කය සුද්ධ කරගන්න. එතකොට කයේ තද ගතිය දෙනවා කියන්නේ දැන් කයේ හිත තිබ්බට පස්සේ නැත්නම් ඉඳගෙන කයට හිත ගත්තට පස්සේ දැනෙන ආනාපානෙ හෝ පිම්බිම හැකිලිම හෝ හරි ගියා හරහා ගියාද නැත්නම් තද ගතිය වෙන තැනක දැනෙනවද?
මේක සොයන සාමාන්‍ය ජීවිතයේ දැනෙන එක. මම සාමාන්‍ය ජීවිතේ පුළුවන් තරම් පැය 10 12 වගේම කරන්න උත්සාහ කරනවා. සමහර දවසකට පැය දෙකයි කරන්නේ නමුත් උත්සාහ කරනවා. දැනින්නේ ස්වාමිනාද කෙලිම කයින් මට පිටේ තියෙන මේ මේ
පරියන්කේදී මොකද්ද මූල කර්මස්ථානේ නැත්තම්
කරද්දී ආනාපානේ දිගටම ආනාපානේ ස්වාමිනා.
ඔව් ඒතකොට කයෙදිත් ඔය වගේ මේ පරියන්කේදිත් ඔය වගේද දැනින්නේ නැත්තම්
පරියන්කේදී ස්වාමීන් වහන්සේ ආනාපානේ පේනවනේ ආනාපානේ හිස්සනේ අතර තමයි හුමාරු සිද්ධ වෙන්නේ.
හා 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 මේ සාමාන්‍ය ජීවිතයේදී වෙච්ච අත්දැකීමක්.
මේක සාමාන්‍ය ජීවිතයේදී විතරයි. තව එකක් උනා සාමාන්‍ය ජීවිතේ මේ පටන් ගත්තම මම කයට විතරක් බලලා පටවි ධාතුව විතරක් බලාගෙන යද්දී මට අධික කම්මැලිකමක් ආවා. ඒ කියන්නේ මේ මුකුත් තේරුමක් නැහැ කියන එක නිකන් ප්‍රත්‍යක්ෂ පැත්තෙන් වගේ අවබෝධයෙන් එනකොට එක්කම එපා වෙලා වගේ යන ගතියක් දිනදා වැඩ කරනවා කිරීම මේ කළ යුතුම නිසා තමයි කරේ. ඊට පස්සේ මම කල්පනා කරා ඇයි මේක වෙන්නේ කියලා නිරීක්ෂණය කරද්දී තමයි තේරෙන්නේ මට අර කයට හිත පිහිටවනකොටම මේ ආපෝතේ ආපෝ ධාතුව හරහා මේ නිකන් ඇඟ ඇතුලේ අවයව ඉන්ද්‍රිය තියෙනවා වගේ නිකන් දැනෙනවා. ඒක හිමෙන්න ගත්තම සාමාන්‍ය ජීවිතේ දින ගත්තම ටිකක් ඔලුව කැරකෙනවා වගේ අමාරුයි දරා ගන්න. ඒකත් එක්ක මේ අවකාශය එනකොට තමයි මම අවකාශයට මේ සතිය ප්‍රක්ෂේපණය වෙන්න දෙනවා. දීලා තමයි දැන් ඉන්නේ. දැන් කරන්නේ ඒ එතන තමයි දැන් ඉන්නේ සවිනාස.
එතකොට මම ඇහුවොත් මම මෙහෙම කිව්වොත් අවකාශයට මනාපයක් තියෙනවා මේ දැනෙන කයේ ස්වභාවයට වඩා. හරිද?
එකට 100 වගේ අනුපාතයෙන් අවකාශයට තියෙන මනාපය වැඩි
සවිනාස. ඔව්. එතකොට බලන්න ඕනේ හොඳට බලන්න දැන් ඒ කියන්නේ අවකාශයට තියෙන මනාපයේ හින්දම තමන්ගේ කය සහ තමන්ගේ දැනෙන ධාතු ස්වභාවයට තියෙන ප්‍රතික්ෂේප කිරීමක්.
එහෙමයි සෝනි.
ඔව් එතකොට ඒ කියන්නේ අපි පිළිබඳ තියෙන අපේ තියෙන රූපයේ පිළිබඳ තියෙන ද්වේෂය. ඒකට කියනවා විභව තණ්හාව කියලා. ඒ විභව තණ්හාව එන්නේ ඒ නුරුස්සනා ස්වභාවය එන්නේ අර රූපය අරූපයට තියෙන කැමැත්ත. නැත්තම් මේ අර හිස් ස්වභාවයට අවකාශයට තියෙන කැමැත්ත තමයි මේ රූපය ද්වේෂය කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දෙක කියලා දුන්නේ ඇයි? මේ හිතනට යන්න නෙමෙයි හිතන ප්‍රයෝජනවත් කරගන්න මොකටද අපේ තණ්හාව කඩන්න. එතකොට ඔතනදී හොඳට බලන්න තියෙන්නේ මේ හිතන හිඳ මම කොච්චර රූපය ප්‍රතික්ෂේප කරනවද? රූපයට අකමැතිද? රූපයට අමනාපද? නැත්නම් රූපයෙන් වෙන් වෙන්න කොච්චර මම උත්සාහ කරනවද? ඒක තමයි විභව තණ්හාව. නැත්නම් ඒක තමයි අපේ තියෙන තණ්හාව. මේ අවකාශයේ තියෙන තණ්හාව. ඒකෙදී ওই දෙක මාරු වෙන හැන්දේ හොඳට බලපුවාම ඒකෙන් දෙන්න අපේ තණ්හාව කැඩෙන පැත්තකට නම් යන්නේ ওই දෙක පුළුවන් තරම් මාරු වෙන්න දෙන්න. එකකටවත් කන්ඩිෂන් වෙන්න එපා. එකකටවත් මේ මේ මේක ලැබේවා මේක ඉඳීවා කියලා අදිෂ්ඨාන කරන ප්‍රාර්ථනා කරන්න ගියොත් අපි ඒහා සමාන දේශයක් තියෙනවා සාමාන්‍ය ජීවිතයටත් රූපයට. ඒක ඇත්තටම ඒක නෙමෙයි කලකිරීම කියන්නේ. කලම කිරීම කියන්නේ මේ දෙකටම තියෙන කලකිරීමක්. සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්චා. ඒක සංඛාරයක්වත් තියන්නේ ඉතුරු වෙන්න මේ අපි කැමැත්තක් තියන්නේ. එහෙමනම් ඒක නිවනක්වත් නෙමෙයි. ඉතින් අපේ තියෙන්නේ තණ්හාව තියෙන්නේ අපි ඒක දෙයකට කැමති. ඒකින්ද මේක ස්වභාවිකව මාරු වෙන්න දුන්නට පස්සේ අපි ඒකට අමනාපය අල්ලන්න පුළුවන්. ඔය කියන විදිහ හොඳට ඉදිරියට ගිහිල්ලා තමන්ගේ මනාපය අමනාපෙත් අල්ලලා තියෙනවා. දැන් තියෙන්නේ අර මම මේ දෙකටම මනාපයක් අමනාපයක් වෙන්නේ නැති මට්ටමට එනකන් ටික හුරු කරන්න ඕනේ. ඒ කියන්නේ මට අවකාශයට ගියත් එකයි මට ආය රූපෙට ආවත් එකයි මට පටවි දැනගත්තත් එකයි ආපෝ දැනගත්තත් එකයි කියන මට්ටමට එනකන් මේක දිගට යන්න චක්‍ර කීයක් කරකෙන්න ඕනද කියලා අහනවා. ලක්ෂ කෝටි වාරයක් මේක දිගට මේක කරකෙන්න ඕනේ. ඒක තමයි අර පොරවේ උපමාව දෙන්නේ. පොරවෙන් ගහක් කපද්දි පොරවේ අවුරුදු සාමාන්‍ය 20 30 ගිය පොරවක මිට පොලිෂ් වෙලා තියෙන්නේ. නමුත් මේ පොරව අයිතිකාරයන් ඇහුවොත් මේ එක දවසට කොච්චරක් මේක පොලිස් වුණාද කියලා එයාට ඒක කියන්න බෑ. ඒ වගේ අපි මේක චක්‍ර කරකෙන්න දොන්න අවකාශයෙන් ආය රූපෙට එන්න ඕනේ. එතකොට අර මේ රූපේ තියෙන මේ පටවි ස්වභාවයේ ආපෝ ගතියේ තියෙන මේ ඇත්ත ස්වභාවය දැකලා ඔක්කාරින ගතිය ඒක අපේම තියෙන මේ ද්වේෂය සහ අපේ තියෙන නුරුස්සනා ස්වභාවයත් එක්ක මතුවෙන දෙයක්. ඉතින් ඒක කලකිරීමත් එක්ක ඉතින් ඒක එකයි අරකයි දෙක එකම සමාන වෙන මනකට කරගෙන යනකම් එතකොට තේරෙනවා මේකේ අරකේ රූපේ හිටියත් එකයි අරූපේ හිටියත් එකයි මගේ කියලා ගන්න දෙයක් නැහැ නේ තියා ගන්න බෑනේ කොහෙවත් අරගෙන ඒකින්ද මේක චක්‍රය කැරකෙන්න දුන්නොත් දිගට දිගට තණ්හාව කැඩෙන්න කියන ඒකයි භාවනාව කියලා කිව්වොත් මොකද කියන්න තියෙන්නේ
ඔව් සොයිනාසි කියන එක හරි මොකද මට මේ මීට කලින් කිසි වෙලාවක තේරලා නැහැ මේ හිස් අවකාශයට මෙච්චර ප්‍රණීත බවක් සහ ආකර්ෂණයක් ඇති කරවන්න පුළුවන් කියන එක මේකෙන් තමයි මට තේරුනේ මේ විදිහට මේ තැනට ආවම එන්න කලින් ඒක තේරලා තිබෙන්නේ
ඒකයි කියනවා
සොයිනාසි කියන මේ තණ්හාව කතාව දැන් තේරෙනවා
සොයිනාසි ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ පෘථජන අපි මේ කාමයට ඇලෙන්නේ කොච්චරද එහෙනම් මේ නිරාමස ප්‍රීතියට නැත්තම් මේ ධාන සුඛයට කොහොම ඇලෙයිද කියලා ඒ වගේ සුඛයක් දැනෙන්න අපිට මේ ලෝකේ ගන්න පුළුවන් කියන එක විශ්වාස කරගෙන ඒක සතුටු වෙලා ඉතින් ඒ සුඛයට තියෙන ඇල්ම කියන්නේ තර වගේම සියුම් තණ්හාවක්. හැබැයි ඒ ලොකු හානියක් වෙන්නේ නැහැ. නමුත් අපිට ඒක හරියට මේ අවස්ථාවේදීම සුද්ධ කරගත්තොත් ඒක ලොකු ගමනක් තියෙනවා ඉදිරියට. නැත්තම් ගොඩාක් අය ආලාර කාම උද්දක රාම්බුත්තල මේක අල්ලගෙන එයාලට ගලව ගන්න බැරුව යබුදු කෙනෙක් වෙනවා කිව්වා. ඉතින් අපි කරන්නේ නැවතත් ආයේ මේ සාමාන්‍ය ජීවිතයට දාන සාමාන්‍ය ජීවිතේ සතුටෙන් ඉන්න බැයි නම් භාවනාව සතියේ ඉදිරියට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ රූපෙට ආවහම ආනාපානෙට හරියට තිබ්බා මේකෙත් සතුටු වෙන්න බැයි නම් ඒත් සතිය වැඩිලා නැහැ. අරූපෙට ගියහම ඒකෙත් සතුටු වෙන්න බැයි නම් ඒකේ සතුට විතරක් කැමති වෙනවා නම් එතකොට ඒත් මදි. මේ තුනම කෝකත් එකයි කියන මට්ටමට උපේක්ෂාව හදාගන්න තමයි ඔය කැරකෙන්න දෙන්නේ. ඒකින්ද එක තැනකවත් අල්ලගන්නේ නැතුව කුඤ්ඤේ කොහාටවත් ගහගන්නේ නැතුව මේක කැරකෙන්න දෙන්න ඕනේ ස්වභාවිකව. එතකොට ওই තුනම කැරි යනවා. එතකොට මේ තුන් ලෝකෙෙම අල්ලන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් අන්න උපේක්ෂාව ටික වර්ධනය වෙනවා. එතකොට තමයි නිබ්බිදාව හැදිලා කලකිරීම ඇත්ත කලකිරීම එන්නේ. පැහැදිලිද?
ඔව් සොයනසේ නම් මං එන්න ප්‍රණීත බවත් මට තේරෙනවා මං ඒක දිහාත් බලාගෙන ඉන්නවා
අන්න බලාගන්න ඒක හැබැයි ප්‍රතික්ෂේප කරන්න එපා දැන් එහෙම කිව්වා කියලා ප්‍රතික්ෂේප කරන්න එපා ඒක හොඳට එන්න දෙන්න ඒක අවිල්ලා ඒක යන හැටි බලන්න ඒක යද්දි ඒ යන්නේත් ඒකත් ඉතින් අනිත්‍යයි නේ කියන්නේ ඒක තියෙනවනේ ඒත් කමන්නේ ඒකත් අනිත්‍යයි ඒකත් අනිත්‍යතාවය බලන්න ඒකත් ඒකේ වයත් බලන්න ඒක එන හැටි බලන්න ඊට පස්සේ ඒක යනවා කියන්නේ ආය රූපෙට යන්නේ තොර රූපේ තියෙන අකමැති ස්වභාවය නැත්තම් කැමැති ස්වභාවය ඒකත් හොඳට බල බල මේක මනාපමනාපකම් ඉබේ ස්වභාවික වඩ වෙලා යනකම් මේක චක්‍ර විදියට කරගෙන දෙන්න.
එහෙමයි.
ඒක තමයි භාවනාව කියන්නේ.
එහෙමයි ස්වාමීනි. මට තේරෙන හොඳටම. බොහොම පිං තේරෙන සර් නේ. බොහොම සුති ස්වාමීනි.
අවසරයි ස්වාමීනි. හන්ස බොහන්සේ ටීචා මත් පිං.